ආර්ය ගමන. ආර්යෙක් වෙච්ච දවසේ ඉඳලා යන ගමන. ආර්යෙක් වෙන්න කලින් ගිය ගමන. සම්පූර්ණයෙන්ම වෙනස්. ආර්යෙක් වෙච්ච දා පටන් යන ගමනයි ආර්යෙක් වෙන්න කලින් ගිය ගමනයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඇතරම් පිංගදෙනි පස්සෙන් පස්ස තියාගෙන ඉන්න දෙන්නේ. දැන් යන්න පටන් ගන්න කිව්වහම යන්න පටන් ගත්තා වගේ. එක්කෙනෙක් එක පැත්තකට ගියා, අනිත් එක්කෙනා අනිත් පැත්තට ගියා. ඔය දෙන්න කවදාකවත් මුණ ගැහෙන්නේ නැහැ. මොකද ඒක සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. යම් කෙනෙක් ආර්ය භූමියට ආපු දවස් 10 පටන් තින්නතන හින්න තැනින් අනිත් පැත්තට හැරෙනවා. හැරිලා ඉවරලා එයා ඒ පැත්තට යන්න පටන් ගන්නවා. මෙච්චර කල් ගියේ පැත්ත නතර කළා. පරි යම් කෙනෙක් ආර්ය භූමියට එන්නේ තින්නතන සද්ධර්මය අවබෝධ වීමෙන් මිස තිසරණේ කීමෙන් නෙමෙයි. මේ නූතන ක්‍රමවේදයේ පිංගුතුනි ශාසනික ක්‍රමවේදය නෙමෙයි. තිසරණේ කිව්වට කාටවත් අනිත් පැත්ත හැරෙන්න බෑ. අනිත් පැත්ත හැරෙන්න නම් පිංගුතුනි අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි මේ ධර්ම අවබෝධ කරගන්නේ. මේක පිංගුතුනි තනි කරම බුද්ධියෙන් යන්න ඕන වැඩ පිළිවෙලක්. මේක තේරුම් ගන්න නැතුව යන්න හුලං එකක් නෙමෙයි. ඒක පිංගුතුනි කොච්චර කළත් මේක තේරෙන්නේ නැති කෙනාට තේරෙන්නේ නැහැ. එයාට මේ ගමන යන්න තේරෙන්නේ නැහැ. මොකද හේතුව පිංගුතුනි මේ න්‍යාය දහම තේරෙන්නේ නැහැ. යම් කෙනෙකුට මේ න්‍යාය ධර්මයේ තේරුණා නම් එයා ඊට පස්සේ අමුතු ගමනක් යනවා. යන්න යන්න පුළුවන් දැන් ඒ ගමන. තේරෙන්නේ නැතුව යන්න බෑ. කොච්චර අනිකුත් වැඩ කළත් වැඩක් නැහැ. මේක තේරුම් ගන්න ඕනේ. මේකේ තියෙන ලොජික් එක, තර්කයක් දෙන්න පිළිදෙන්නේ. තථාගත දහම හරි තර්කානුකූලයි. ඔන්න ඔය තර්කය තමයි තේරුම් ගන්න ඕනේ. පටිච්චසමුප්පාද ධර්මය කියලා එකක් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මයේ හරියටම දේශනා කරන්න පුළුවන් උන්වහන්සේ විතරයි. අපිට දේශනා කරන්න බෑ. අපිට පුළුවන් ඒකේ පුංචි පුංචි කැලිය අරගෙන කතා කරන්න. ඒ කතා කළත් ඒක 100% හරීමද කියන එක 100%ම හරි කියන එක ගැන හිතන්න බෑ. මේක මහා සාගරයක් වගේ. සාගරේ කොහෙන් වතුර ගත්තත් ලුණු රහ තමයි. නමුත් හැමතැනම වතුර වල ලවණ සාන්ද්‍රණය එක නෙමෙයිනේ. ඒ ලවණ සාන්ද්‍රණය හරියටම කියන්න බලන් තථාගතයන් වහන්සේ. එහෙනම් අපිට පුළුවන් පිංගදෙනි. වැරදි නැති වෙන්න මේක මුහුදේ වතුර කියලා ඔප්පු කරලා පෙන්නන්න දේශනා කරන්න පුළුවන්. එහෙනම් මේකේ ලුණු රහ තියනවා කියලා පෙන්නන්න. නමුත් මේක මේ ඒ තැන හරියටම මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් තරම් ශක්තියක් තියෙන කෙනෙක් ඉන්න විදියක් නැහැ සිංහදෙනි තථාගතයන් වහන්සේ හැරෙනකොට. මොකද ඒ තරම් මහා ගැඹීර දෙයක් පරිසමුපාදය කියලා කියන්නේ. ඉතින් මට ඉස්සරහට ඔබට පරිසමුප්පාදය ටික ටික කියලා දෙන්න ඕන කමක් තියෙනවා. ඒ කියන්නේ සිංහදෙන ඔබ ඒකට සූදානම් වෙන්න ඕනේ. මොකද වෙනදේ දේවල් හොයා ගන්නවා. ඒ ඔබට කියන්න බෑ. කිව්වොත් තියෙන මගත් නැහැ නෝබගේ. සමහර දාට වෙනදේ දවස් 2-3 මහන්සියලා දේවල් හොයා ගන්නවා. ත්‍රිපිටකයේ තියෙනවා තමයි සිංහදෙන. නමුත් ඒව තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න නැතුව ඒක කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ නේ. තථාගතයන් වහන්සේ මොන වගේ දෙයක්ද දේශනා කළා ඇත්තේ කියලා තේරුම් ගන්න බෑ මේ. ඒකට දහම් ඥානෙම ගෝචර කර කර ගෝචර කර කර ගෝචර කර කර බලන්න ඕනේ. නැත්නම් ඒක ඒ පාලිය සිංහලයි පොඩ්ඩක් වෙනස්කම් වෙන්න පුළුවන් නේ. එතන ඒ කියලා තියෙන එකම ගත්තොත් එහෙම ඒ කියලා තියෙන විදිහට සමහරට ඒක තේරෙන්නේ නැහැ. එළිය පුත්තමියට ඒක තේරිලා ඇති. නමුත් ඒ ලියලා තියෙන විදිහට බැලුවම තමයි තේරෙන්නේ නැහැ මොකද්ද ඒ කියන්නේ කියලා. ඊට පස්සේ පින්වතුනි අවබෝධ කරගත්ත ධම්ම ඥානය තුළින් ඔබ හාර බලන්න ඕනේ. ඒ වල්ල හොයාගන්න ගොඩක් දේවල් තියෙනවා පින්වතුනි ඒ ඔබට කියන්න බෑ මොකද හේතුව. ඔබ තාම එතනට ශක්තිමත්ද කියන එක ගැන දන්නේ නැති නිසා. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි මගේ වැඩිල්ල කියන එක ජීවිතේ කොටසක් කරගෙන කරගෙන යන්න. ආවට ගියාට මේක කරන්න ඇත. මේක ජීවිතේ කොටසක් කරගන්න. මොකද මෙච්චරයි පින්වතුනි ඔබට ජීවිතේ කොටසක් කරගන්න තියෙන අනිත් ඒවා ඔක්කොම බොරු වැඩ. කාලේ නාස්ති කරන වැඩ විතරයි ඉතින් ආයි. ඒකම ඉරහඳටත් වැඩියම විශ්වාසයි. ඔය ඔක්කොම කාලේ නාස්ති කරන වැඩ. හොඳම උදාහරණ දෙන්න පුළුවන් ඒකට පින්වතුනි. අපි හිතමුකෝ ඔබට එක්සර්සයිසස් කරන්න උගන්වනවා කෝච් කෙනෙක්. එයා කියනවා එයා පැය දෙකක් ඔබට ඒ එක්සර්සයිසස් ටික දෙනවා කියලා. හරියටම පැය දෙකක් කොහොම හරි ඔයා මේක කරන්න ඕනේ කියලා. එයා ගාව තියෙනවා ස්ටොප් වොච් එක. මම දැන් එයා ගාව තියෙන මේ වොච් එක නෙමෙයි. එයා ගාව තියෙන මොකද්ද? ස්ටොප් වොච් එක. දැන් ඔබට කියලා තියෙන පැය දෙකක් මේක කරන්න ඕනේ කියලානේ. ඔන්න දැන් ඔබට පළවෙනි විනාඩි පහේ දෙනවා ටිකක් දාඩිය දාගන්න කියලා, වෝම් අප් කරගන්න කියලා. දැන් දාඩිය දාගත්තට පස්සේ හරි ලේසි දැන් ඇඟ ටිකක් ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒක නිසා දාඩිය දාගන්න කියලා දෙනවා. ඒ දාඩිය දාගන්න විනාඩි පහක් දුන්නා. ඒ විනාඩි පහෙන් පස්සේ ඔබ ටිකක් මහන්සි කියලා ඔබ එයත් එක්ක කතා කර කර ඉන්නවා. එයත් සද්ද නැද්ද ඉන්නවා. හා කතා කර කර ඉන්නේ. එයාගේ වොච් එක වැඩද? නෑ. ඒක ස්ටොප් කළා දෙන්න. ඔබ කතා කර කර ඉන්නකොට ඔබගේ දාඩිය ටික බහිනවා. ඊට පස්සේ දැන් ඇතිද කතා කළා. ආ හොඳයි. එහෙනම් දැන් ආයි පටන් ගන්න. කියලා ඊළඟ එක්සයිස් එක දෙනවා කරන්න. දැන් ඇඟේ දාඩිය නැහැ. ආ ඇඟ කම්මැලි වෙලා. එතකොට අර එක්සයිස් එක කරන්න අමාරුද ලේසිද? අමාරුයි. එයා ඒකත් අමාරුවෙන් කළා ඉල්ල ඊට පස්සේ ආයි. ඔබත් එක්ක කතා කරගෙන ඉන්න. නැත්නම් එයාත් එක්ක කතා කරගෙන ඉන්නවා ආයි. මොකදද? කාලය අවා ගන්න. තවත් විනාඩි 10ක් විතර කතා කරගෙන හිටියා. සද්ද නැහැ. කතා කරලා ඉවරනම දැන් හරිද? එහෙනම් පටන් ගමුද කියලා ආයෙ ඔන් කරනවා. හොඳට මතක තියාගන්න තියෙනවා. ඔබ ඔය ඔක්කොම වැඩ කරන වෙලාවේ ස්ටොප් වොච් එක ස්ටොප් කරලා දෙන්නේ. මේක බැරි නම් කල්ප කොටි සත සාහස්ත්‍රයෙන් පස්සේ ඉතුරු ටික කරන්න. ඒක කියන්නේ මොට්ට වැඩ ඔය ඔක්කොම. ලෝක සත්‍යය ඉතින් ඔබ ඔබට ඔබ මොට්ට මුලාවට දාලා අද ඔබට එක එක දේවල් ලොක කරලා ඔබ එක එක දේවල් කර කර ඉන්නවා. ඔය එකක්වත් කරන්නේ නෙමෙයි ඔබ මේ ලෝකෙට ආවේ. නමුත් එක එක දේවල් ඔබ කර කර ඉන්නවා. ඔය එක එක දේවල් කර කර ඔබේ කාලේ නාස්ති කරලා දානවා. ඇත්තම කතාව ඒක පින්වදින ඔබගේ කාලේ නාස්ති කරලා දානවා. ඔබ ලෝක කරන්න කියයි, එලව කරන්න කියයි, යුනිවර්සිටි යන්න කියයි, රස්සාවල් කරන්න කියයි, කසාද බඳින්න කියයි, ළමයි හදාගන්න කියයි, ඔක්කොම කියයි. ඔය ඔක්කොම පින්වදින කාලේ නාස්ති කරන වෙලාවේ මොකද එකක්වත්. ඔය හැම එකක්ම වෙන වෙලාවේදී ස්ටොප් වොච් එක ස්ටොප් වෙලා තියෙන්නේ. ඔබ මැරෙන්නේ යන ලෙඩෙක් වින්දනි ඔබට එක්සර්සයිසස් කරන්න කිව්ව මොකටද? ඒකෙන් බේරෙන්න. ඉතින් කෝච් දෙන්න පුළුවන් කාලේ පැය 3යි උපරිම. මේකෙන් පැය 2ක් ඔබට එක්සර්සයිසස් කරවන්න කියලා කිව්වා. ව්‍යායාම කරවන්න කියලා. ඔබ යාස්ත කතා කර කර ඉන්නවා වින්දනි. මම ටොයිලට් එකට ගිහින් එන්නද කියලා අහනවා. ඉතින් ආහ යන්න ටොයිලට් එකට. ඔබ ටොයිලට් එකේ ඉන්න අතරේදී වොච් එක ස්ටොප්. ඒක කවුන්ට් වෙන්නේ නැහැ සින්නද. නමුත් කවුන්ට් වෙනවා 3 අවර්ස් වලින්. ඊට පස්සේ වෙන්නේ ඔබගේ ව්‍යායාම කාලය පැය දෙක ඉක්මවා යන කලින් එයා ඔබට දීපු පැය තුන ඉක්මව යනවා. ඔබ මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙනවා. කොච්චර බුද්ධිමත්ද කියලා ඔබ හිතන්න. මේකෙන් මම කියන්නේ හිතෙන් මට ඔය නිදහසට කාරණා වලින් වැඩක් නෑ. නමුත් මම ඔබ කියන ඒවා පිළිගන්නවා. මානුෂීය වෙන්නේ අපි. ඔබම හිතන්න වෙන මට ඕනේ මේ මට හිතෙන දේවල් ඔබට හිතෙන්න පුළුවන්. මට හිතෙන දේවල් ඔබට හිතුණා නම් ඔබ කොහේ ඉඳීද කියලා හිතාගන්න ඕනේ. තර්කානුකූලව හිතන්න එච්චරයි. ඔබට කියන්නේ මම බන කඩපාඩම් කරන්නේ නැහැ. මට තේරෙන්නේ මොනවද මම ඒවා කියනවා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම ස්වාමීන් වහන්සේ අභිධර්මයේ අන්න අතන කොටසක් තියෙනවා ඒක පොඩ්ඩක් බලලා විග්‍රහ කරන්න කියලා. අනේ මහත්තයෝ. දන්න කෙනෙක්ගෙන් අහගන්න. දවසක වින්නතන ඒක මට තේරිලා තේරෙන්න පටන් ගත්තොත් මං කියන්න. මොකද වෙන්නේ මං ආයේ සතුට හොයාගෙන. ඒ සතුට නැති කරගන්න මං කැමති නැහැ. මං මහන්සි වෙනවා වින්නතන මගේ සතුටට හේතු වෙන කාරණාවක් තියෙනව නම්. නැත්තම් මම මහන්සි වෙන්නේ නැහැ දහම හොයන්නවත්. දහමේ සමහර තැන් තියෙනවා. ඒක හෙව්වොත් තව සතුට වෙන්න පුළුවන්. අන්න එතකොට මම ඒක හොයනවා. මොකද මම රිටර්න් එකක් බලාපොරොත්තු වෙන හැමදෙස්සම කටයුතු කරා. එහෙනම් මතක තියාගන්න සිංහදෙන කොච්චර දැඟලුවත් කොච්චර දේවල් කළත් සමාජයේ යුතුකම් වක්කීම් කරලා ආරවා මේවා එක එක කතා ඔබ කියනවා සිංහදෙන ඒකක්වත් මේකට අදාළ නැහැ. ඔය කරන හැම වෙලාවෙම වොච් එක ස්ටොප් වෙලා තියෙන්නේ. එහෙනම් ස්ටොප් වොච් එක ස්ටොප් වෙලා තියෙන්නේ මතක තියාගන්න. නමුත් අනිත් වෙලාව බෑ. ඒ කියන්නේ ඔබට ව්‍යායාම ටික ඒ වෙලාවෙ කරගන්න බැරි වෙනවා සිංහදෙන. ඒ කියන්නේ ඔබගේ විනාශය ඔබ උදා කරගන්න. ඒකයි අත්ත කතා. ඉතින් මේකේ වින්නතන ඒකයි මම ඔබට කිව්වේ බොහොම හොඳ තර්කයක් තියෙනවා. ඔන්න ඔය තර්කේ ගැන හොඳට ඔළුවට ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ මේ සත්වය කියන්නේ කවුද කියන එක ගැන හොඳට විග්‍රහ කරලා තියෙනවා. සත්ව කියන්නේ කවුද කියන එක. ඔන්න ඕක හරියට තේරුම් ගන්න ඕනේ. ওই ටික තේරුම් කරන්නේ නැතුව කරන්න ඕන දේ මම ඔබට තේරුම් කරලා දීලා තියෙනවා. මේ සත්ව ස්වභාවය මොකද්ද කියන එක තේරුම් කරන්නේ නැතුව මොකද සත්ව ස්වභාවය තේරුම් කරන්න තරම් ඔබේ හයියද කියන එක මම දන්නේ නැහැ තාම. හැබැයි කරන්න ඕනේ මොකද්ද කියන එක ඔබට තේරුම් කරලා දීලා තියෙනවා. සත්ව ස්වභාවය මොකද්ද කියලා දන්නව හෝ නැතාව ප්‍රශ්නයක් නැහැ සිංහදෙන. කරන්න දීලා තියෙන වැඩේ හරියට කරනවා. එතකොට ඔබට කරන්න දීලා තියෙන මේ මේකේ කරන්න ඕනේ හොඳම වැඩේ තමයි සිංහදෙන. සහ මුලින්ම අවබෝධ කරගන්න ඕනේ දේ තමයි යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං tie කියලා. ඕක ඇතුලේ මුළු නිවනම තියෙනවා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං tie. ඔන්න ඕක තේරුම් ගන්න. ඕක තේරුම් ගත්ත වෙලාවේදී සෝතාපන්න වෙනවා. ඔය ස්වභාවයට අනුකූලව අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනකොට අරිහත් ඵලෙ පූර්ණ වෙනවා. ඒකේකාන්තයි. මම මේක ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ පිළිදෙන සතාගතයන් වහන්සේ මේ දේශනා කරපු කම්බේදී අනිකුත් උන්වහන්සේගේ දේශනා හා සසඳන බලනකොට අනිච්ච දුක්ඛ අනාත්ම වලින් මේක කල් ඉවර කරන්නම පුළුවන්. මේකයි කෙටියෙන්ම නිවන් දකින්න කියනකොට මහන. මොකද්ද දුකට හේතුව? නේද? ජරා මරණ වලට හේතුව මොකක්ද? ජාතිය. ජාතියට හේතුව මොකක්ද? භවය. භවයට හේතුව මොකද්ද? උපාදාන. ඕක ඇහුවද? උන්වහන්සේගෙන් ඇවිල්ලා අහද්දි ස්වාමීන් වහන්සේ මට කෙටියෙන්ම නිවන් දකින්න පුළුවන් විදිහ කියන්න කියලා. උන්වහන්සේ පරිසම්පාදේ විග්‍රහ කරන්න ගියේ නැහැ. නවනගේ මහන මේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමී. අනිත්‍යයි නම් සැපයිද දුකයිද? දුකයි ස්වාමී. අනිත්‍යයි නම් දුකයි නම් සාරයිද අසාරයිද? අසාරයි ස්වාමී. එහෙනම් ඉතින් ආයෝගෙන් මගේ කියලා ලැන්න දෙයක් තියෙනවා. මගේ කියලා මම කියලා ගන්න දෙයක් තියෙනවද? පාරයි කියලා සැරිසරන දෙයක් ඔබේ තියෙනවද? එහෙනම් වේදනා සංඥා සංඛාර විඥාන ගැන මොකද හිතෙන්නේ? ඒවත් එහෙම තමයි සවාමි. බොහොම හොඳයි මාන. එහෙනම් ඔය තියෙන ගස්ගල් පර්වත කියලා ඒවා ආශ්‍රය කරගෙන හඩියුදු කරගෙන වැඩි ඉවර කරගන්න. සතියක දෙකකට පස්සේ උන්වහන්සේ ආපහු වඩිනවා. වඩින්න පින්වතුනි. කීනා ජාතිය ගියාගෙන. ස්වාමීන් වහන්සේ ජාතිය ශේකලා කියලා. එතකොට පින්වතුනි උන්වහන්සේ දන්නේ නැහැ නේද? අර පටිච්චසමුප්පාදයේ ගැඹුරු ක්‍රමය. ඒක වැඩක් නැහැ. නැවත ඒක දැනගත්තොත් පහසුයි. නමුත් උන්වහන්සේ ඇවිල්ලා ඇහුවේ මොකක්ද? කෙටියෙම නිවන් දකින්න ක්‍රමය මොකක්ද ඒක? ඉතින් ඔබට කෙටියෙම නිවන් දකින්න ක්‍රමය තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒක අමාරු නම් දීර්ඝව නිවන් දකින්න ක්‍රමය දෙන්න. පුළුවන් සේද ඔබට? කෙටිය නිවන් දකින්න ක්‍රමය අමාරු නම් දීර්ඝව නිවන් දකින්න ක්‍රමය. එහෙනම් ඔබට බින්දෙනේ හොඳට හොඳට මතක තියාගන්න මේ කාරණාව. කරන්න ඕනේ හොඳම දේ තමයි තියෙන්නේ. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති කියන ස්වභාවය හොඳට විස්තර කරගන්න. ඒක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන නිරන්තරයෙන් වඩන්න. අද යං කිංචි සමුදය ධම්මං කියලා කියෙවෙම කන්නේ අවිද්‍යා තෘෂ්ණාව වලින් ගොඩනැගෙන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒක ඒකාන්තයෙන්ම දුකක්. ඔන්න ඕක හොඳට ඔළුවට ගන්න. අවිද්‍යා තෘෂ්ණා සහිතව යමක් මේ ලෝකෙට උදා වෙනවා නම් ඒ උදා වෙන්නේ දුකක්. මේ ලෝකෙට උදා වෙනේව පහක් තියෙනවා, වැය වෙනේව පහක් තියෙනවා, එච්චරයිනේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ උදා වෙනවා. ඒ පහ වැය වෙනවා. ඔච්චරයි තියෙන වෙන මොකුත් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. රූප වේදනා සංඥා සංඛාර විඥාන උදා වෙලා වැය වෙලා යනවා. ඔච්චරයි ලෝකෙට උදා වෙන්නේ, ඔච්චරයි වැය වෙන්නේ. ආයි අමුතුවෙන් දේවල් ගැන හිතන්න දෙයක් නැහැ. එහෙමනම් පින්විතනේ ඔය පහ උදා වෙලා වැය වෙලා යනවනම් ඔය පහ උදා වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා සහිත හිතකනම්. ඔය උදා වුනේ දුකක්. ඕක කවදාකවත් සැපක් වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා සහිත හිතක කවදාකවත් සැපක් කියලා එකක් උදා වෙන්නේ නැහැ. ඔබ ඕක ප්‍රත්‍යක්ෂව දකින්න ඕනේ. ඒකට තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන තියෙන්නේ. ඔබ ප්‍රත්‍යක්ෂව දැක ගන්න. මේ පෙළෙන සුළු ස්වභාවය ගැන ප්‍රත්‍යක්ෂව දැන ගන්න ඕනේ. මොකද යමක් උදා වුණොත් ඒක අනිවාර්යෙන් වැය වෙන බව ඔබ දැන් දන්නවා. ඒකට හේතුව හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. හේතුන්ගෙන් හටගන්න දේවල් හේතු නැතිනකොට පවතින්න බෑ. හේතු තියෙනකම් විතරයි දෙයක් උදා වෙන්නේ. හේතු නැති වෙනකොට එක්ක එක වැය වෙනව නැත්නම් උදා වෙන එක නතර වෙනවා. මේ උදා වෙන එක නතර වීමේ වැඩ පිළිවිල තමයි වැය වුණා කිව්වේ. ඔන්න ඕක හොඳට ඔබ තේරුම් ගන්න. හේතුන්ගෙන් හටගත්ත දේ හේතු තියෙනකම් විතරයි පවතින්නේ. උදා වෙවි තියෙන්නේ හැරි හේතු තියෙනකම් විතරයි. හේතු ටික නැති වෙච්ච ගමන් වැය වෙන්න පටන් ගන්නවා. ඔබගේ ශරීරත් වෙයි જાතිය. දැන් මෙතන ඉන්න වයසකයි දන්නවා. තරුණ කාලේ ඔහොම නෙමෙයි ඔක තිබුණේ කියලා. උදා වෙවි තිබුණා හොඳට. දැන් වැය වෙමින් පවතිනවා. මොකද එදා තිබිච්ච ඒ ශරීරයේ පෝෂණය වීම සඳහා එදා තිබිච්ච ශක්තිය ශරීරය ඇතුලෙන් ක්‍රියාත්මක වෙච්ච ඒ ගුණය දැන් නැහැ. එදා ඒ ගුණය හොඳට තිබිච්ච නිසා බින්දෙන මොකද උනේ? හොඳට ඕක වැවි වැවි ආවා. දැන් ඒ ගුණය හීන වෙලා. එදට අපි දවසකට පහක් වැවුනා නම් ඉස්සෙල්ලා. දවසකට පහක් වැවිවි තමයි යෝග පවත්වාගෙන ගියේ. දැන් දවසකට වැවෙන්නේ හතරයි. එන හැම දවසකම එකක් ඇරිය. නේද? හැම දවසකම එකක් ඉතුරු වෙනවා. විනාස ඇරිය සුණා කියලා කියන්නේ? එහෙම වචනයක් තියෙනව නේද? පාවිච්චි කරන එක. හැම එකක්ම ඉතුරු වෙනවා. ඒ කියන්නේ වැවෙන එක පොඩ්ඩක් අඩු වෙනවා. එතන හෙට හෙටත් හතරයි. නමුත් කියන් වැවෙන්න තිබ්බද? පහ. අනිද්දාත් පහක් වැවෙන්න තිබ්බට ඉතින් හතරයි. එහෙනම් දවසකට එක 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 මක් වෙනවද? වැවෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් වැවෙන ප්‍රමාණය අඩු වෙනකොට තමයි ওই වයසට යනවා වගේ දෙන්නේ. එහෙනම් යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්තේ කියන තැන අවබෝධ කරගන්න ඕනේ පළවෙනි කාරණාව. ඕන් ඔය උදා වෙන ස්වභාවය වැවෙන ස්වභාවය. ඒක වින්දුනේ මේ ලෝකෙ ඉන්න කාටවත් නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමයි මේ ලෝකෙ තියෙන පොදු ධර්මතාවය. යමක් උදා වෙනවනම් ඒ හේතු ටිකක් නිසාමයි උදා වෙන්නේ. ඒකයි මේ ලෝකෙ ඇත සහ නැත කියන ප්‍රත්‍ය දෙක පනවන්න බැරි. මේ ලෝකෙ තියෙන උදා වීම බැ වීම මිසක් ඇත නැත කියන දෙක නෙමෙයි. හේතු ප්‍රත්‍ය ගලපනකොට කවදාකවත් ඇත නැත කියන එක දාන්න බෑ. එහෙමනම් මේ උදා වීම වැය වීම ස්වභාවය මේ ලෝකේ තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා උදා වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා සහිත හිතකන. ඔය උදා වුනේ ගින්නක්. ඒකට හේතුව තමයි පිටු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ පෙළනසුළු දුබ්බෙනසුළු අසාර. ඔන්න ඔය ලක්ෂණ තුනෙන් යුක්තයි. ඔය ලක්ෂණ තුන හොඳට දැක ගන්න. උදා වෙලා වැය වෙලා යන දෙයකට තණ්හ කළොත් පෙලෙන්න වෙනවා. අම්බලමට ආපු කෙනාට තණ්හ කළොත් මොකද වෙන්නේ? හෙට උදේට අඬන්න වෙනවා. අද රෑ අම්බලමට එනවා එක්කෙනෙක්. අම්බලම කියන්නේ මොකද්ද? මම අතරමැදි කොහේ හරි යන මිනිස්සු අතරමැදි හන්දියක එකතු වෙන මේ දන. අම්බලමට ආපු කෙනාට තණ්හ කළොත් එහෙම හෙට උදේ වෙනකොට අඬන්න වෙනවා අනිවාර්යයෙන්. ඇයි? දැන් එයා අම්බලමේ නැති නිසා. එයා දැන් පෙලෙන්න ගන්නවා. ඒ වගේම තණ්හ කරපු නිසා අනිවාර්යයෙන්ම දුකටපත් වෙනවා. පියේහි විපයෝග දුක් ආදී කොට ඇති තියෙන මේ දුකයන්ටපත් වෙනවා. එහෙමනම් අම්බලමට ආපු කෙනා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරෙනවද? ඇයි අම්බලමට ආපු කෙනා කිව්වේ? එයා ඇවිල්ලා මක් කරනවද? ඇවිල්ලා යනවා. එහෙනම් ඇවිල්ලා යනවා නම් තමන්ගේ ජීවිතේ කවුරු හරි කෙනෙක් පින්විතනේ. ඒක තණ්හාවෙන් අල්ලගත්ත දෙයක්ද? නෑ. එහෙනම් ඔබ මුලින්ම දැනගත්තා නම් ඔය උදයව්‍ය ස්වභාවය පින්විතනේ මේ උදා වෙන වැය වෙන ස්වභාවය. ඒක මොකක් හින්දා උදා වෙනවද කියලා හොයන්න යන්න දෙයක් නෑ. දැනගත්තා නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන උදා වෙලා වැය වෙලා යනවා කියලා මොන හරි ක්‍රමයකින් ඒක දැනගන්න ඕනේ තරම් විදි තියෙනවනේ. දැන් ඔබට මම පේනවනේ මේ අත පේනවනේ හැමෝටම. දැන් ඇස් දෙක පියාගන්න. ආ දැන් පේනවද අත? දැන් මතකෙන් ගත්ත හැකි. ආ දැන් ඇස් දෙක අරින්න. ආ දැන් බලන්න අත. බලන්න අත. කො බැලුව? අත බැලුව? බැලුව? බලන්න බැයි. උදා වෙච්ච එකක් වුණා. බැයි වුණා. ආය උදා කරගන්න ඕනේ බලන්න නම් උදා කරගන්න නම් ආය යත ඕනේ. මේ බාහිර එක ආය ඕනේ. මේක නැතුව ආය උදා කරගන්න බෑ ඔබට. එහෙනම් දැන් උදා වෙච්ච එක වැය වෙන බව ඔබ හොඳටම දන්නවනේ. ඔය මට්ටමින් හරි දැනගන්න. පස්සේ කාලෙක ඔන්නම් පුළුවන් අවිද්‍යාව දුස්නා කර්මාහාර නිබ්බද්දේ ලක්ෂණ වලින් ඔබ උදා වෙන හැටි ඔන්නම් දකින්න. දැන් මූලික අවබෝධයට එච්චර අවශ්‍ය නැහැ. කොහොම හරි තියෙන්නේ මේ මූලික අවබෝධය ගත්තා නම් ඔබටම තේරුම් යනවා වෙන කරන්න දෙයක් නැහැ. කරන් තියෙන එකම එක දෙයයි ඒ තමයි මේක ඉවර කර දාන එක. මූලික අවබෝධයට කොහොම හරි එන්න. එහෙමනම් උදා වෙලා වැය වෙලා යන ස්වභාවය ඔබ හොඳටම දන්නවා. ඒ කියන්නේ අම්බලමට ආපු කෙනා වගේ කියලා දන්නවා. අම්බලමට ආපු කෙනෙකුට තණ්හ කළොත් එහෙම විනාශ වෙන්න වෙන බවක් දන්නවා ඔබ මේ වෙනකොට. මොකද එයා පහුවදාට අනිවාර්යයෙන්ම යනවා. ඔබට කී කී දෙයක් නැහැ. නෑ එයා හැරුණා නම් එයා ගියා. නමුත් එයා ආවම ඔයත් ඔබ තණ්හා කරා. එතකොට එයා ඇවිල්ලා ඔබ තණ්හා කරව ගම මොකද වෙන්නේ? දැන් ඔබට හරි ආස්වාදයෙන් ඉන්න පුළුවන්. මෙයා මාත් එක්ක ඉන්නවා කියලා. නමුත් උදේ ඇහැරලා බලනකොට එයා ගිහිල්ලා. දැන් ඉතින් ඔබට පෙලිල්ල. මොකද හේතුව ඔබ තුල එයා නැති නිසා. එහෙනම් රූප වේදනා සංඥා සංඛාර විඥානත් ওই ස්වභාවෙමයි තියෙන්නේ. උදා වෙලා වැය වෙලා යන ස්වභාවෙ. එහෙනම් උදා වෙන එකට තණ්හා කළොත් එහෙම අනිවාර්යයෙන්ම පින්වතුනි පෙලිල්ලක් හැදෙනවා Tamanට. ඒ වගේම පින්වතුනි මහා දුක්ඛක්ඛන්දේකට මූණ දෙන්න සිද්ධ වෙනවා. එහෙමනම් පෙළෙනසුළු දුක් දෙනසුළු ස්වභාවයක් ඔය ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන වල තියෙන්නේ. තණ්හා කළොත් පෙළෙනවා. එහෙනම් පෙළෙනසුළු ස්වභාවයක් ඒකේ තියෙන්නේ. තණ්හා කළොත් දුකටපත් වෙනවා. එහෙනම් දුක් දෙනසුළු ස්වභාවයක් ඒකේ තියෙන්නේ. මොනව කළත් ආස්වාද ගන්න බෑ. පුළුවන්ද? මොනව කළොත් ආස්වාද ගන්න පුළුවන්? මොනව කළත් ගන්න බෑ. මොකද ආස්වාදය කියලා කියන්නේ පෙළීමෙන් නිදහස් වෙද්දි දැනෙන එකක්. ඒක දැන් මේ වෙනකොට බොහෝ දෙනා දන්නවා. ආස්වාදයක් කියලා කියන්නේ පෙළීලා පෙළීමෙන් නිදහස් වෙනකොට දැනෙන එකක්. ඒක වස්තුවක තියෙන එකක් නෙමෙයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ කොතනකවත් ආස්වාද කියලා මාත්‍රයක්වත් හොයන්න පුළුවන් තැනක් නැහැ. එහෙනම් මේ ලෝකත්‍රයේ තියෙන කිසිම වස්තුවක ආස්වාද කියලා මාත්‍රයක් හොයන්න පුළුවන් තැනක් නැහැ. හැබැයි ආස්වාදේ නැද්ද? තියෙනවා. ආස්වාදේ රූප වේදනා සංඥා සංකාර විඥානවලවත් මේ ශරීරේවත් එහෙම නැත්තම් මේ ලෝක ධාතුවේවත් කොහෙවත් එහෙම හොයන්නේ නැහැ. නමුත් ආස්වාදේ කියලා එකක් තියෙනවා. ඒ තමයි තමන් පෙළිලා පෙළීමෙන් මක්කෙන එකද? නිදහස් වෙන එක. එතන ආස්වාදයේ කියන්නේ සැපේට කියන නමකුත් නෙමෙයි. මොකද හේතුව ආස්වාදයේ තියෙන ප්‍රස්තාරයක් ඇන්දො දුක පැත්තේද සැප පැත්තේද? ආස්වාදයේ කියන එක මතුවෙන්නේ දුක පැත්තෙන්ද සැප පැත්තෙන්ද? කොයි පැත්තෙන්ද මතුවෙන්නේ? දුක පැත්තෙන් මතුවෙන්නේ. සැප පැත්තක් නැහැ ලෝකේ. ප්‍රස්තාරයක් ඇන්දේ මොන්න y අක්ෂයේ මෙන්න x අක්ෂයේ උඩ දුක යට සැප. පෙළෙනවා කියන්නේ දුක වැඩි වෙනවා. දුක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා පෙළීමෙන් නිදහස් වෙනවා කියන්නේ ආයි දුක අඩු වෙනවා. ඒ අන්තරය ආස්වාදයි. අවර එක එක උදාහරණ කිව්වේ. රජ්ජුරුව කියනවා මේ මිනිහගේ අත කපලා දාන්න. ඉතින් අඬනවා. මර දරුවෝ ඉන්නවා, දරුවන්ට කන්න දෙන්න නිදියන්නේ. අන්දි රජුට හා කමන්න නැහැ නะ. ඔය මැද ඇඟිල්ල කපලා දාන්න මොකද? සතුටු වෙද නැද්ද? සතුටුයි. අතක් තරමට බෙලිච්ච කාට ඇඟිල්ලකින් ගොඩ යන්න හම්බුනා නะ? සතුටුයි. කමාහල බල. හතර පාය යන්න හිටපු එක දිව්‍ය ලෝකෙට ගිහ සතුටු වෙද නැද්ද? සතුටුයි. ඒක නෙන්න මිනිස්සු හිතාගෙන දිව්‍ය ලෝකෙ සපයි කියලා. මොට්ට ස්වභාවයෙන් තමයි ඒ. ඒකත් ආස්වාදී ස්වභාවයක් තමයි. ඇයි යන්න ගියේ කොහෙදද? සතර පායට. නැවත යම රජුරු කොහොමරි අතීතයක් මතක් කරලා මොනව හරි කරලා පිනක් ජනිත කරවලා හදලා දුන්නා අපහු යන්න. ඉතින් ආයි දිව්‍ය ලෝකෙට හරි මනුස්ස ලෝකෙට හරි ආවා. දැන් සතුටු වෙද නැද්ද? සතුටු වෙයි. මොකක් නේද? දුක නැති වෙච්ච හින්දා. දැන් දුක නැද්ද? තියෙනවා. අරිට වඩා දුක අඩුයි. අනේ අන්තරේ ආස්වාදයි. ඔකයි තියෙන. එහෙනම් ආස්වාදයේ තියෙන දුක පැත්තේ මිසක් වෙනදෙන සැප පැත්තේ නෙමෙයි. එහෙනම් ආස්වාදයේ ලෝකේ තියෙන බව ඔබට පේනව නේද? හැබැයි වස්තුවල ආස්වාදයේ තියෙනවද? නැහැ. රූප වේදනා සංඥා සංඛාර වල ආස්වාද තියෙනවද? නැහැ. යම් ආස්වාදයක් කියලා එකක් ලෝකේ තියෙනවා. ඒක නිසා තමයි සත්‍යය සැරිසරන්නේ. රාග ස්වභාවයට පත් වෙන එක නිසා පින්දනේ. ඔන්න රාග ස්වභාවය විරාග කරන්න තමයි තථාගතයන් වහන්සේ දහම් දේශනා දෙන්නේ. නම් රාග ස්වභාවය විරාග කරන්න ගහම ඔබට එහෙම තේරෙන්නේ නැතුව ඇති. ඒකයි මම කිව්වේ සිංහදනේ. තේරෙන ගොඩාක් දේවල් තියෙනවා. ඒ ඔක්කොම හිර කරගෙන ඉන්නවා. සමහරවිට ඒ ඔක්කොම හාඳුරුත් එක කියන්නෙත් නැහැ මං තාම. ශීඝ්‍රයෙන්ම මග වඩාගෙන එදා ඉහෙලින් යන ඉහෙලින්ම වගේ යන ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුට කතා කළා මම කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන් මේක ගැන හිතලා බලන්න කියලා. කාලය යාම අනිත් ස්වාමීන් වහන්සේලාට තියෙනවා. නැත්තම් වෙන්නේ දැන් වඩන ටිකක් මක් වෙනවද? වැහිලා යනවා. මොකද අරව පරම ගම්බීරයි. තේරුම් ගන්න අමාරුයි. දැන් මේ ස්වාමීන් වහන්සේලාට ඇහෙනවා ස්වාමීන් වහන්සේලා මොකද කරන්න ඕනේ? මම මේ එන්කරේජ් කිරීමක් කරන්නේ. එතන ඔබට නොකියපු දහම් තියෙනවා. ඔබගේ සහෝදර කාට හරි කියපු. එහෙනම් ස්වාමීන් වහන්සේලා කරන්න ඕනේ මොකද්ද? මග වඩලා මට දැනෙන්න අරින්න ඕනේ. අපිත් ලෑස්ති කියලා. එතකොට කියනවා. මොකද මට අවබෝධ වෙන එක මම කාට හරි කියන්න එපා බින්දද? නැත්තම් මොකද වෙන්නේ? මේක හැම අමතක වෙලා යනවා. ඉතින් ඔබටත් කියන්න පුළුවන්. කොහමද? එක්ක ඔබගෙන අනුකම්පාවක් නැතුව. එහෙම නැත්නම් ඔබ ඒකට ලෑස්ති වෙන්න ඕනේ. බොහෝ දෙනෙක් ඒකට ලෑස්ති වෙනවා නම් හරි. සුළුතරේ ඉතින් හැමෝම 100%ක් ලෑස්ති කරන්න බෑනේ. නමුත් බොහෝ දෙනෙක් ඒකට ලෑස්ති වුණා නම් ඔබ සීග්‍රයෙන් මග වඩන අය නම් ඔබට මේක තේරෙනවා මට දැනෙනවා නම් ධම්ම දේශනාවෙන්දී දැනෙනවා ගොඩක් දුරට තේරෙනවද නැද්ද කියලා ඔබට මේවා. ඒ ටික හරිනම් මම ඔබට ඒක කියයි. ඒක නිසා හැමෝම මේක තේරුම් ගන්න. මම ඔබට කියනවා ඉරහඳරත් වැඩි විශ්වාස දෙයක් තමයි මේ නිවන් මග නම් එහෙමම තියෙනවා සින්නදනේ බොහොම කෙලින් පාරක් එක. බොහෝම කෙලින් පාරක්. ඇද කුද වංගු මොකුත් නැහැ. එහෙන් දික් හැතැම්ම වගේ. මෙතනින් සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට වෙන්ගෙන කෙලින්ම ඉද්ද ගැහුවා වගේ පේනව නිවන. යන පාර ටිකක් දුෂ්කරයි. වෙන මොකුත් හින්ද නෙමෙයි. අතීතයේ කරගත දහවලු වැඩි හින්දා. දේවානුත් බංගුදදා යන්න පුළුවන් ක්‍රමේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආර්ය මෛත්‍රිය කියන්නේ එහෙම එකක්. දැන් මේ පිළිබඳ විග්‍රහයක් කරන්න මතක් කරන්න දවල්ට. එදෝ රොබට තේරෙන්නේ අනික් ඔය සාමාන්‍ය කතා කරන මෛත්‍රිය කොහෙන් ආවද කියලා මේ බුදු සාසනයේද. නමුත් ඒක තමයි ප්‍රകൃතිය. මේක හරි බින්දලි. ඒ අයට ප්‍රകൃතිය ඒක තමයි. තමේ ගමන යන ආද ප්‍රകൃතිය ඒක නෙමෙයි. මම ඔබට ඒක ඔප්පු කරලා පෙන්නන්න. තේවා දීලා තියෙනවා පෙන්නන්න. සතාගතයන් වහන්සේ අවශ්‍ය හැම ආයුධයක්ම දීලා තියෙනවා. ආයි මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ගුරුවරයා. හරියටම උන්වහන්සේ කියන වැඩ පිළිවෙල කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව පෙන්වදින මේ ගමන යන්න පුළුවන්. දේකට වීර්යය ඕනේ, අදිස්නානය ඕනේ, ඌමනාව ඕනේ, උනන්දු ඕනේ. නිවනට තියෙන කැමැත්ත ඕනේ. ඒ ටික ඕනේ. ඉතින් ඒ ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන්. ඒකට වෙන්නේ එතන උතනවා සඳහන් නැහැ ගෑනුද පිරිමිද බලන්න කියලා. මොකද අරිහත් වෙනකන් ඉන්නේ ගෑනු විතරයිනේ. අරිහත් උනාට පස්සේනේ පිරිමියා උපදින්නේ. නැත්තම් ඉන්නේ පුරුෂ ලිංගයක් තියෙන ගෑණි, ස්ත්‍රී ලිංගයක් තියෙන ගෑණි. ඔගොල්ලෝ තමයි ඉන්නේ ලෝකේ. අරිහත් ඵලයේ පූර්ණ කරගත්තම තමයි පුරුෂයා බිහි වෙන්නේ. පිරිමියා. එතහන් ගෑනු ජෝඩුව තමයි කසාද බඳින්නේ. එකෙකුට පුරුෂ ලිංගයක් තියෙනවා, අනිත් එකට ස්ත්‍රී ලිංගයක් තියෙනවා. උපත්යේදී වෙච්ච පොඩි වෙනසක් ඔය. නමුත් ගති නම් ගොඩක් දුරට සමානයි. එක්කෙනෙක්ගේ පොඩ්ඩක් ඉදිරියෙන් ගෑනු ගතිය වැඩි. පදදයන් පිරිමිම නෙමෙයි. පිරිමි ලිංගයක් තියෙන ගෑනු දැකලා තියෙනව නේද? සීමේල්ලා කියලා කියන්නේ. ඒගොල්ලෝ හෝමෝන් එහෙම විදගෙන ගෑනු බවට පත් කරන නමුත් පිරිමි ලිංගය එහෙමම තියෙනවා. පියවරු අරවා මේ ඔක්කොම හදාගෙන කොණ්ඩ දික් කරගෙන හොමෝන් විදගෙන ඇවිදින්නත් ඒ වගේ යන්න ඉන්නේ ඒ කතා කරන්නේ ඔක්කොම ඒ වගේ. එහෙම තියෙනවා ඉතින් මේ සමාජයේ ඉන්නේ එක එක තරහ දෙනවා. දැන් ඒවා විකෘතිද? ඒවා විකෘතිද? එහෙම කියන්න බෑ පිටු. මොකද්ද ප්‍රകൃතිය? මොකද්ද ඔබ ප්‍රകൃතිය කියලා ගන්න? ඒකට අනුකූලව තමයි ඒවා අනිත්‍ය විකෘති වෙන්නේ. දැන් ඔබද ප්‍රകൃතිය? ඔබද? ගන්නද ඔබ ප්‍රകൃතිය කියලා? එහෙම ගන්න බෑ. අරිහතුන් වහන්සේ ප්‍රകൃතිය. අරිහතුන් වහන්සේ තුළ සත්‍යත්වේ නැහැ. මේ සත්‍යත්වයේ විකෘතිය. සත්‍යත්වයේ විකෘතිය නම් පෙන්වදෙන. අරිහත් නොවලා ඉන්න ඔක්කොම ඒකටයි තේනවා. ආරේ පිණිසත් චුට්ටක් විතරයි තේනවා ඒකට. හුදක් යන අය ගොඩාක්යි තේනවා. ඒකයි ස්වභාවය. එහෙනම් පෙන්වදෙන අස්සක් මුල්ලක් නැර හැම එකක්ම දීලා තියෙන්නේ. මම ඔබට ඒකට අප වෙනවා. නිවනට අවශ්‍ය හැම කරුණම තථාගතයන් වහන්සේ දීලා තියෙන්නේ. ඒක වෙනදෙන ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ ආයි. බුදුන්වහන්සේගේ අනාවරණ ඥානය තියෙන නිසා සිංහසේ ආසයන්සේ ඥානය ආදි වශයෙන් අර ශ්‍රද්ධා සාධාරණ ඥාන වලින් තමයි සිංහදෙන උන්වහන්සේට ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. හතර අතම බල්ලා සිංහදෙන අවශ්‍ය හැම එකක් දේශනා කළා තියෙනවා. එහෙනම් පින්වදින දැන් ප්‍රශ්නේ තියෙන මොකක්ද? ගුරුවරයාගෙන් වෙන්න ඕන වැඩේ වෙලා නම් තියෙනවා. යන පාර ක්ලියර් කරලා තියෙනවනේ. දැන් වැරද්ද තියෙන්නේ කොහෙදනද? යන්න ආයේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ පින්වදින. ලක්ෂ ගණන්ින් අරිහතුන් වහන්සේලා යුරෝපයෙන් බිහි වෙන්න දෙන්න එපා. ඔබ තුලින් අරිහතුන් වහන්සේලාම බිහි කරගන්න. ඔබ මට අරිහත් ඵලයේ පතන්න එපා පින්වදින. ඔබට පතන්න නැත්තම්. ඔබ බොරුවක් ඔය කරන්නේ. එහෙනම් ඔබ අරිහත් ඵලය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව මට අරිහත් ඵලය හදන්න. ඔබ කියන්නේ අනේ අපේ ගුරු හාමුදුරන් ඉක්මනින්ම වහවහ අරිහත් ඵලයට පත් වෙනවා. බොරු කියන්නේ. ඔබ දන්නව නම් අරිහත් ඵලය කියන්නේ මොකද්ද කියලා පිංගෙතනි ඔබ ඒක මට දෙන්න. ඉස්සෙල්ලම ගන්න කවුද? ඔබ. අන්න ඒකට අරිහත් ඵලය කියන්නේ. නේ ඔබ මට දෙන්න හදන්නේ මොකද්ද? ඔබ ඔය ප්‍රාර්ථනා කරන්නේ වෙන එකක්. ඒකෙන් මේක ප්‍රාර්ථනා කරන්න එපා. ඔබට අරිහත් වෙන්න ඕනේ කියලා දැඩි උනන්දුවක් ඇදලා තිනනවා නම්, දැඩි ආසාවක් තිනනවා නම් මම කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා. අන්න ඒක ප්‍රාර්ථනා කරන්න මට. අපිට නම් ඉතින් බෑනේ. ගුරුහාමුදුරුවත් ඉතින් මේක කරගන්නවා නම් හොඳයි. ඒක නම් පතන්න එපා. හේතුව බින්දෙන ඔබ අරිහත් ඵලයේ කියලා වෙන එකක් ඔය හිතන් ඉන්නේ. ඒක තමයි ඔය පතන්නේ. ඒතොර මං ඇදෙන්නේ කොහෙටද? ඒක අල්ලන්න. ඒකයි බින්දෙන මේක මගෙන් පටන් ගන්නෙ. මමද? සියලු ලෝක සියලු සත්වයෝ කියලා. මට ඒක තේරෙන්නේ නැත්තම් මං සියලු ලෝක සියලු සත්වයන්ට පතන්නේ මොකද්ද? මට හිතෙන්නේ බින්දෙන නිවන කියන්නේ ෆ්‍රීට් එකක් ඇදෙන එක නා. එහෙනම් මම සුවපත් වේවා කියලා කියනකොට මං හිතන්නේ සුවය කියලා කියන්නේ සුවිප්පයක් ඇදෙන එක නා. මං සුවපත් වේවා කියන්නේ ඔබට යන්නේ මහා විස කිරණ ටිකක් නෙමෙයි. දැන් මම මේ කියන්නේ ඔබට සුවිප්පයක් ඇදේවා කියලා. එහෙනම් පින්වදෙනි ආර්යෙකුට හැරෙන්න ආර්ය මෛත්‍රිය කරන්න බෑ. නිවන දැකපු කෙනෙකුට හැරෙන්න නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේවා කියන්න බෑ. නිවන දැකපු කෙනෙකුට හැරෙන්න නිවන් සැප ලැබේවා කියන්න බෑ. ඔය පාරේ ඉන්නේ බෝඩ් අඳින කාලා. අනිත්‍යවද සංඛාරා මෙහෙම 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 නිවන් සැප ලැබේවා. මේ බෝඩ් අඳින කාගෙන් ගිහිල්ලා නිවන කියන්නේ මොකද්ද? දන්නේ නැහැ. එහෙනම් මොකද ඔබ ලිව්වේ? ඒ කියන එක ලිව්වා. ඉතින් මේ මනුස්සයර නිවන් සැප ලැබේවා කියලා මිනිහත් කියනවා. නිවන මොකද්ද? ඒක දන්නේ නැහැ. නිවන් සැප ලැබේවා. ඔය එකක් ඔබ වෙනේම නෙමෙයි. ඔය එක ආශිර්වාදයක්වත් නැගෙනේම නෙමෙයි. ඉතින් ඔබ මේ තර්කානුකූල නැද්ද මම මේ කියන එක? ඔබ මේ හිතලා බලන්න. ඔබ දන්නේ නැත්තම් මොකද්ද ඒ කියලා? පින්විසින් ඉඳලා ඔබ පතන්නේ මොකද්ද? ඒක නිසා අපි මෙතන අංක එකට ඔබ නිවන කියන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න. ඒ දැනගන්නකොට පින්වතුනි ඔබට ලොකු උවමනාවක් එයි. ඒක කරගන්න. අවංකව මම කියන්න. අපි හිතමු දැන් අපේ තථාගතයන් වහන්සේගේ ශාසනේ තව අරිහත් වෙන්න පුළුවන් දෙන්නටයි. අපි හිතමු ඒක නිසා පින්වතනේ එහෙමනම් මං කවදක්වත් සියලු ලෝක සත්ත්වයෝද මමද කියලා කියන්නේ නැහැ. දැන් කෙනෙකුට හිතේ ඒක නිකන් හරි කුහකකමක් වගේ නේ ස්වාමීනි. නෑ කුහකකම නෙමෙයි. ඒකට බුද්ධිමත්කම කියලා කියනවා. දැන් මම අනිවාර්යයෙන්ම කියන්නේ හැමතිස්සෙම මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ කියලා. මොකද හේතුව පින්වතනේ අන්තිම යන තව එක්කෙනයි. ඔයිට වඩා බෑ ඉවරයි. එහෙනම් සියලු ලෝක සත්‍යවද මමද කියලා හරිනවද? නෑ. ඒක නිසා පින්වදෙනි ඔබට යම් අවස්ථාවක හිතෙනවා නම් ගුරු හාමුදුරන්ට හෝ වේවා අනිකු ස්වාමින් වහන්සේලාට හෝ වේවා ලෝකත්‍රේන කාට හරි හෝ වේවා නිවන ප්‍රාර්ථනා කරන්න. ඊට කලින් එක වචනයක් කියලේ. වහ වහ මට නිවන පූර්ණේ වේවා. ඒ වගේම ඔබ වහන්සේටද වහ වහ නිවනින් සැනසෙන්න ලැබේවා. ඔබට නිවන පතා ගන්න නැතුව මට නිවන පතන්න එපා. මොකද ඔබ තව කෙනෙකුට නිවන පතන්න සුදුසු කෙනෙක් නෙමෙයි පින්සිනි ඔබ නිවන පතා ගන්නේ නැත්තම්. ඔබ නිගමන ඉදර මම අමු පුදක්ජනියෝ කියනවා නිවන් සැප ලැබේවා. ගැලපෙනවද? නිවන කියන වචනේ කතා කරන ගැලපෙනවද පුදක්ජනියෙකුට? දැන් මේ කතා කරන්නේ ටිකක් සරපැත්ත. ලෝකෙ පැත්තෙන් අර බබා චූන් පැත්ත තියෙන. ඒ පැත්තෙන් ඉතින් අනේ ඔක්කොටම නිවන් දකින්න පුළුවන්. ඔය ඔක්කොම පුළුවන් පුළුවන් හොඳ බබාලා. මම කියන්නේ මේක ඇත්ත ස්වභාවයට ආවට පස්සේ ඒක ටිකක් හරි රිදෙන සුළුයි. ඇත්ත ස්වභාවය. ඇත්තම කියනවා නම් පුතක් ජනයාට කෙනෙක් සාසනික අයිතියක් නැහැ. ඒක පටන් ගන්න අඳුම තරමේ සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයෙන්. ඒකයි බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිළිසෙට විතරයි මේ ශාසනයේ අයිතිවාසිකම තියෙන්නේ. වෙන කාටවත් ඒක නෑ. ඒතර බික්කු බික්කුණී කිව්වේ තත්ත්වයේ සිවුරයි තියෙනවට නෙමෙයි. බික්කු වර්ගයේ හිවල බැලුවා නම් භික්ෂුන් වහන්සේලා කියන්නේ කවුද කියලා භික්ෂුණීන් වහන්සේලා කියන්නේ කවුද කියලා ඔබට බලාගත්තා. ඒතර උපාසක උපාසිකා කියන්නේ මේකටම නැඹුරු වෙලා කටයුතු කරන ආර්ය පිරිස. ආන්නේ පිරිසට තමයි සාසනික අයිතිය තියෙන්නේ. මේ සාසනයේ සිව්පස්සේ ගන්න අයිතිය තියෙන්නේ. තථාගතයන් වහන්සේගෙන් අහද්දි ඔබ වහන්සේගේ සාසනයේ සංඝයා හොබවන්නේ කවුද කියලා. ව්‍යක්ත විශාරද? ඔය දැන් කියන විශාරද නෙමෙයි. මේ ධම්මානුධම්ම පටිපදාවට අයිති වෙච්ච ධර්මයේ මනාකොට ගැඹුරින් අධ්‍යයනය කරන මෙනෙහි කරන මනසිකාර කරන භික්ෂූන් භික්ෂුණීන් උපාසකයන් උපාසිකාවන් මාගේ ශාසනයේ සංඝයා හොබවනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. වෙන කාටවත් සංඝයා හොබවන්න බෑ. එනම් මේ විදිහට ඔබත් සංඝයා හොබවන පිරිසක්. ඔබට සංඝ කියන නම පාවිච්චි කළා යගේ. පරමාර්ථ සංඝ. සම්මුති සංඝ නෙමෙයි. පරමාර්ථ සංඝ. ඔබ උපාසක උපාසිකා නම් ඔබ උපාසක උපාසිකා නෙමෙයි නම් ඔබට දෙන්න තියෙන ලස්සනම වචනේ තමයි අස්සුතවා පුතුජනෝ කියන එක. ලස්සන නැද්ද ඒ නම? අස්සුතවා පුතුජනෝ. අනිත් උපාසක උපාසිකාවන්ට දෙන්න පුළුවන් එක තමයි සුතවා අරිය ශ්‍රාවකෝ. පිළිගන්න අඳුම සරණින් තමන්ට ආර්ය ශ්‍රාවකය කියා ගන්නවා හිතෙන්නේ නැද්ද? ඒකටවත් ආසාවක් නැද්ද කියන්නේ? පුතං ජන ගෝත්‍රී ඉක්මනට බිඳ ගන්න. ඒකට උත්සාහ කරන්න වීර්ය කරන්න ඔබට පුළුවන් බැරි නෑ. මේකේ බැරි වුණොත් ඊළඟ එකේ කරන්න හරි තින්විතින් දැන් පටන් ගන්න. කෙනෙක් ඉන්න පුළුවන් දෙ හේතුක ප්‍රතිසන්දිලාභීව. ඒක ඉතින් එයාගේ මේ අද්දැමේ වරදක් නෙමෙයි. එතකොට යාට කොච්චර කිව්වද දහම තේරෙන්නේ නැහැ. එයා ද්විහේතුකයි. නමුත් උත්සාහය අතාරින්න එපා. දිගින් දිගටම එල්ලිලා ඉන්න. දිගින් දිගටම පින් කරන්න. පින් කර කර පින් කර කර එල්ලිලා ඉන්න. මේකෙන් මිදිලා ගිය ගමන් පින් වෙතෙන ඊළඟ chance එක ගන්න බලාගෙන. මොකද දිගින් දිගටම මේක එල්ලිලා හිටපු කෙනෙක් දුගතියට යන්නේ නැහැ. මොකද මේකමයි යාට උපාදාන වෙන්නේ. ඒක නිසා යා පින්වදින රුක්ත දේවතාවෙක් හරි වෙලා උපදිනවා. ඊට පස්සේ මේ බණටි කහලා ගොඩ යනවා. නැත්නම් නැවත මව කුසකට එයි. ඇදිලා යා තා කාලේදී පින්වදින කෙනීම සත් අවුරුද්දේ තීරණ කොට මෙහෙ දුවගෙන එයි. ඒකයි කමී. ඒක නිසා මම ඔබට කියන්නේ කිසිම කෙනෙකුට පසුබට වෙන්න බෑ. මොකද ඔබ දන්නේ ඔබ ත්‍රි හේතුක වෙන්න පුළුවන් දි හේතුක වෙන්න පුළුවන් මොක වුණත් කමන්නේ හැමෝටම තියෙන්නේ මේක උදෙසා වීරය කරන්න පුළුවන් තරම් පින් කරගන්න දැන් මේ ආරක්ෂක හේතුන් මත පිරිකර එහෙම අතුලට ගේන්න දෙන්නේ නැති වැඩ පිළිලස් තිබ්බන්නේ ඉතින් මම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් දැඩි ලෙස ඉල්ලීම් කළා ඔබට ඒව ගේන්න ඉඩ හලස්සලා තිබුණා දැන් මම හිතන්නේ ඒක හරි නේද මොන හේතුව වෙනදේ සමහර වෙලාවට මම ඔබව අරමුණු කරද්දී පුදුම සංවේගයක් දැනෙනවා මොන දේකින්ද කෙනෙකුට දහම් තේරෙනවා තව කෙනෙකුට දහම් තේරෙන්නේ නැහැ බලාගෙන ඉන්නවා අනේ මොන තරම් දහමක්ද මේ මොන කර්මයක්ද මට තේරෙන්නේ නැහැ නේ වෙනද ඔබට තේරෙන්නේ නැහැ කියන එක එක්ස්කියුස් එකක් නෙමෙයි එතකොට ඒ සංවේගයේ උපදිනවා සංවේදනේ මට. ඔබ දන්නේ නැත්නම් අද සංවේදනේ මම ඔබේ මේ අත්දැකීම නෙමෙයි මේක කරගන්න බැරි අයගේ ඊළඟ එක ගැනත් හිතලා තියෙන්නේ. ඊළඟ එකේ හරි මේක කරගන්න උදව් කරන්න. මේ සසර කියන්නේ ඒ තරම් මහා භයානක දෙයක් සංවේදනේ. ඔබට සසරේ තියෙන භයානකත්වයේ පේයි මං ඉන්න තැනට ආහම. මං කොතනක හරි ඇදිනේ මේ නිවන් මගේ අන්න එතනට අහම ඔබට තේරෙයි පිංගුදේ මේ සසර කොයි තරම් භයානකද කියලා. ඒකයි පිංගුදේ මාවායි ගිහි ජීවිතේ රඳින්න බැරි. සක්විති රාජ්‍ය දෙනවා කිව්වත් මාවායි ගිහි ජීවිතේ රඳින්න බෑ පිංගුදේ. සසරේ තරම් භයානක බව දකිනවා මම. ඔබත් යම් ප්‍රමාණයකට දකින්නදී සසර භයානක බව. තව තව දකින්න පිංගුදේ ඔබට ඔය ගිහි ජීවිතේ ඉන්න බැරි තරම් වෙනවා. ඉන්න ඕන නිසා ඉන්නවා මිසක් කියලා. ඔබ නිගමන හිතන බං කවදාවත් මට පාටි එකට කතා කරලා dance කරන්න කියනවා කියලා. නිකන් හිතන බං රටකට ගියා කියලා හිතන්නකෝ. රටකට ගිහිල්ලා පාටි එකට කතා කරලා පාටි එකේ dance කරන්න කියනවා මට. දන්නේ නැහැ ආමතුරු කෙනෙක් කියලා මොකෝ. දැන් ඔබ හිතනවා මට සතුටින් dance කරන්න පුළුවන් ඒ. එහෙම ඒ කියලා හැංගීම. ඉතින් මෙතන මම මේ දේත් ඔබට මම මේ වෙලාවෙම කියන්න. හැබැයි මේක වැරදියට ගන්න එපා. අසත්පුරුෂයෙකුට පුළුවන් මේක වැරදියට ගන්න. සාසෙන්දනි මං මගේ මානසිකත්වයේ ඔබට තේරුම් ගන්න තව ගොඩක් කල් යයි. එහෙනම් මම මේ වෙලාවේ කියන එක වැරදියට ගන්න එපා. මම ඔබට අවවාදයක් දෙන්න. මම නැවත වතාවක් කියනවා මේක වැරදියට ගන්න එපා. මේක මම ඍජුව කියන්න බැරි තරම් මේ ලෝකෙ ඉන්න මිනිස්සු හරි අසත්පුරුසයි. මම නැවත වතාවක් කියනවා. මේක වැරදියට ගන්න එපා හරි අර්ථය විතරක් තේරුම් ගන්න. මම ඔය අනුරාධපුරයේ පැත්තේ ආරෙමේ ඒ කාලේ බණ කියද්දි මම දැකපු විශේෂ සිදුවීමක් තියෙනවා. ඒ තමයි සිංහදෙනේ. ඒ මිනිස්සු බණ අහන්න එනකොට ගෙදර තියෙන සබන් කෑල්ල හරි ඔතාගෙන අරන් එනවා. සංඝයාට පූජා කරන්න. මේස පිරෙන්න පිරිකර. පොඩි සබන් කැටය. කොපි පොත. පෑන. ගෙදර තියෙන්නේ මොකද්ද? එහෙම නැත්නම් පරණ බණ පොත. ඒක ඔතාගෙන බොහොම ලස්සනට ඔතලා තියෙන දේ අරගෙන එනවා පින්විතනි. මොකදද? පිනක් කරගන්න. ඉතින් ඔබ සෑම දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් මේක කියන්නේ. මේක වැරදියට ගන්න එපා. මම ඔබට යෝජනා කරනවා. ඔබ බණ අහන්නේදී ගෙදර හැමෝම එකතු වෙලා මම නැවත වතාවක් ඔබට කියනවා. මේක වැරදියට ගන්න එපා. මේක වැරදියට ගත්තොත් ඔබට යන්න තැන් හදන්න වෙනවා. ඒකයි අසත්පුරුෂයා කරන් දෙන්නේ නැහැ. එතින් කොහොමත් බල කපා ගත්ත එක දැන් ඉතින් වලට යන හැරේ නුලට යන විදිහක් නැහැ කොහොමද? ලොකු ආඳුරන් අතරේ මේ දොස් කියපයි ඉන්නෝනේ ඔන්නේ තරම්. එයා කපාගෙන ඉවරයි. ඒ උත්තරය කවුද කියලා දන්නේ නැති කම සිංහ දෙන තියෙනවා. ඇඟක් අඳක් තියෙනකොට ඔක්කොම මං වගේ කියලා තමයි හිතන්නේ. නේද? මීහරක හැමෝම ගැන හිතන්නේ කොහොමද? ඈ? මීහරක අනිත් මීහරක් දිහා බලලා හිතන්නේ මොකද? ඈ මං වගේ තමයි ඔක්කොම කියලා. මේ වගේ පින්විතනේ මේ අතපය කකුල් හතර තියෙනකොට හිතන්නේ ඔක්කොම මේ මංජාජාතිය තමයි මම මූට බැලනට කවන්නේ කියලා තමයි හිතන්නේ. මේ ලෝකෙට බිහි වෙච්ච පරම ශේෂ්ඨයන්ට වචනයක් හරි කතා කළා නම් පින්විතනේ ඒකගේ ජීවිතය ඉවරයි. හතර අපායන් තමයි කෙලවර වෙන්නේ. හතර අපායනොත් අවීතිය පැත්තට තමයි නැඹුරුව. ඒකෙන් තමයි අපිට කියන්නේ පින්විතනේ මේ මහත් වූ දයානුකම්පාවෙන් මම මේ වචන ටික කියන්නේ. මම මේක සෙන්සුරාදත් කියන්න මතක් කරන්න. මහත් වූ දයානුකම්පාවෙන් කියන්නේ. මම අන්තිමට මුන්නහසලට කිව්වා අර බෝම්බ චෙක් කරන බෝම්බ නෙමෙයි මොනාර මෙටල් ඩිටෙක්ටර් එකක් එහෙම තියෙනවානේ ඔය චෙක් කරන. ඒවෙන් ඔක්කොම චෙක් කර කර හරි අතුලට දාන්න. ඒකට වෙනම කෙනෙක් හරි දාන්න කියලා. එහෙනම් ඔබ මොකද කියනවට නෙමෙයි තව අසත්පුරුෂෙක් ගේන්න පුළුවන් මොනාර එකක් කියලා. මොකද සිංහතුනි? ඔබ අතර ඉන්න පුළුවන් දෙහෙතුකය. ඔබ දෙහෙත ගුණේ මේ අද්භවය කරපු වරදකින් නෙමෙයි. ඒ කියන්නේ ඔබ අපි මුණ ගැහුණාට පස්සේ කරපු වරදක් නෙමෙයි ඒක පිටින්. එහෙනම් ඒකට සමාවක් තියෙන්න ඕනේ. ඒක නිසා මගේ ඊළඟ plan එක තමයි පිටින්. ඔබ ඊළඟ කේදී අල්ලගන්න එක. මගේ කියලා කිව්වේ මහා සංගයාගේ මම දැන් මම මේක ඉඳි දන්නේ නැහැ ඔබ මට මරණය ගැන කතා කරන්න පුළුවන්ද? ඈ? එහෙම බෑනේ. ඉතින් මේ ෆොටෝ හිස් වෙන්නේ නැහැ නේද පිටින් කාලෙකට? එහෙනම් මහා සංගයාගේ රැකවරණය ඔබට තියෙනවා. මම මේ plan කරන්නේ පිංගුදිනේ මේකේ කරගන්න බැරි වුණොත් කාට හරි ඊළඟ එකේ කරගන්න පුළුවන් වෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභියක් උපදින්න ක්‍රමයක් හදලා දෙන්න. ඒකයි මම කියන්නේ ඔබව නිවන් දක්වන්න මට තියෙන උමනාවෙන් භාගයක් හරි ඔබට තියෙනවා නะ. ඔබ මේක කරගන්නවා. පිංගුදිනේ මොනවටද? ඔබ නිවන් දැක්කම ඔබගේ ඉඩකඩම් ඔක්කොම මට ලියලා දෙනවා කියලා හිතමුකෝ. මට ඒ මොකටද? එක දෙයක් නේද මේ කලන වැටෙන් වෙන්න ඕනේ යහපතක් තියෙනවා ලෝක සත්‍යයට. ආර්ය මෛත්‍රියගේ විග්‍රහ කරද්දී ඔබට තේරෙයි. ආන්නේ යහපත ඉෂ්ට කරලා දෙන්න ඕනේ ඔබට. වෙන මොකුත් නෙමෙයි. ඒද ඔබ 100ක් නිවන් දැක්කත් මට බත් හැන්දකට වඩා කන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මම. මගේ ජීවිතේ මම බත් හැන්දයි කන්නේ. ඊට වඩා බෙදලා තිබ්බත් ඒක ඉතුරු වෙනවා. ඉස්සර පාත්‍රයෙන් එකක් කෑවම මදි ගිහි කාලේ. එහෙනම් මේකද ඔබ 100ක් නිවන් දැක්කා කියලා ලෝකේ ඉන්න සල්ලිකාරයෝ ටික ඔක්කොම නිවන් දැක්කා කියලා. මම දැන් පාත්‍ර 100ක කෑම ගෙනල්ලා. මටද බල්ලන්ටද හොඳ? බල්ලන්ටයි හොඳ මොකද මට කන්න බෑනේ. ඒකයි මම කියන්නේ පින්දින. මෙතන වෙන වාසි නැහැ. තියෙන එක වාසිය තියෙන පින්දින. ඒ තමයි ඔබට තියෙන වාසිය. ඉතින් මම ඔබට කියන්නේ සිංහතනේ තමන්ගේ දුව පුතා ඉන්නේ. ඒ අයට උගන්වන්න. එහෙම කරන පුංචි දරුවෝ ඉන්නවා. මම ඒ අය දීපු ලියුම් පවා ඔබට කියවන්නේ ඇයි? කවදාකද ඒ දරුවගේ නම කියලා තියෙනවද මම? නෑ, ඒ දරුවට අහේනියක් වෙන්න දෙන්නෙත් නෑ මම. ඒ නංගම් මොකක් කියන්නේ නැතුව සිංහසෙන්. ඔබට ඒ ලියුම කියවන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔබ ඔබගේ පුංචි දරුවට පුංචි කාලේ ඉඳලා උගන්වන්න. ඒකට අවුරුදු 4ක් වෙන්න පුළුවන්. ඔබ මිරිස් පැලයක් හිටවලා පොඩි එකාට දෙන වතුර ටිකක් දාන්න කියන හැමදාම උදේටයි හවසට රැටයි. ඒ වතුර දානවට සතියේ රුපියල් 10ක් දෙන්න. එතන එයා යමක් කල් ඉවරලා හම්බ කරගන්න කොටස. ඊට පස්සේ එයාට පුරුදු කරන්න ඒ රුපියල් 10. ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්න. ඔබ සල්ලි දින වැඩක් නැහැ එයාට. ආ පුතා ඔයා මේක දෙන්න කරන් ආ දෙන්න දෙන්න පුතා දෙන්න පුතා දෙන්න. එහෙම වැඩක් නැහැ. ඔබ එහෙම කරනවා නේ සාමාන්‍ය. ඈ? ආ පුතා මේ පිළිකර පුතා දෙන්නකෝ පුතා දෙන්නකෝ. එහෙනම් බින්දින් ඉඳින් අර කඩේ ඉන්න අර අන්‍යාගමික මිනිසයා පූජා කළා වෙනව නේද? ඇයි අතින් දුන්නේ ඔබට? ඔබගෙන් සල්ලි ගත්තා තමයි. ඊට පස්සේ අතින් දුන්නේ. එන අතින් දුන්න පමණින් දෙනවනะ? අතින් දුන්න පමණින් දෙනවද කතා කරන්නේ? නෑ. එහෙනම් මේකේ තියෙන තර්කය හඳුන ගන්න තියෙන්නේ. නික ආවට යන්න දෙ තේරුම් ගන්න නැතුව මේවා. එහෙනම් ඔබ දන්න හොඳටම අතින් දුන්න පමණින් හරියන්නේ නෑ. එයාගේ අයිතියක් දෙන්න ඕනේ. අයිතියක් පවරන්න ඕනේ සාසනයට. අයිතියක් පවරන්න නම් ඔබට තියෙන මම මේ පුංචි මෙක්කෙනා ගැන කතා කරන්නේ. අනිත් එක්කෙනා ටොෆි කන්න දෙන සල්ලි තියෙනවනේ. ඒවා ඉතුරු කරන්න උගන්නන්න. එයා ඒව ඉතුරු කරනකොට තේමෙන්නේ ඔබ එයා ටොෆි කන් රුපියල් 5යි නම් දුන්නේ 10ක් දෙන්න ඊළඟ දවසේ. තේමෙන්නේ ඔබගේ දරුවා තුල ඉන්වෙස්ට් කරන්න ඔය තියෙන සල්ලි ටික. ඉඳන් වලට ඉන්වෙස්ට් කරන්න නැතුව. හැබැයි යාට උගන්වලා ඉන්න. නැත්නම් ඒක ටොපි දෙකක් ඇවොත් එහෙම අපරාධයක්. දත් ටිකක් සවුත් වෙලා ඔක්කොම එලා යනවා. හැබැයි යාට උගන්වන්න හොඳට විස්තරේ. පොතේ සම්බුද්ධ ශාසනයට කරන පූජාව තුලේ පුදාට ඔය සියලු දුක් කෙලවර කරන්න පුළුවන් කවදා හරි. මොනවත් තාත්තේ දුක්? දැන් බලන්න දැන් පුතා කකුල රිදෙනවා කියුවා නේද? ඕකත් නැති වෙනවා පුතේ තව ඉස්සරහට. අවුරුදු 4යි නේ තේරෙන්නේ නැනේ. අනිජ දුකනත් තේරෙන්නේ නැනේ. දැන් කකුල රිදෙන බව තේරෙනවානේ. බඩේ අමාරු හැදෙන බව තේරෙනවා. ලෝකයක්ම හැදෙන උණ හැදිච්ච බව තේරෙනවානේ. පුතේ උණ හැදෙන්නේ ඒක හේතුවක් නිසා. මේවා කරන්න පුතේ ඔයාට ඒ හේතුව පුතාගෙන් අයින් වෙනවා. ඔන්න ඔය විදිහට පින්වදිනේ. දැන් මේක අහගෙන ඉන්න මේ තරුණ කොල්ල අනේ හරි ශෝකාන්දනේ ඉක්මනට කතාද බැලලා ළමෙක් හදාගෙන ඉවරලා මම ඒක කරන්න ඕනේ. ඈ? අර සත්තුවත් වෙනුයි පොල්වත් වෙනුයි ගත්ත පොල් බූරුව වෙන්න යන්න එපා. ඔබට ඒක ලොකු වැඩක් තියෙනවා. ඒක කරන්න මම මේ වැඩේ වැරදිච්චායට කියන්නේ. ඒ පොඩි එකාටත් වරද්දන්න එපා කියලා. මොකද තමයි හරි සුන්දරයි. ඈ? පොඩි බබා දුවගෙන දුවගෙන එන තාත්තා මම වතුර දැම්මා. ඒක දාය දෙන දැන් හරි මවා ගන්න ඕලුවේ. ඔය විඤ්ඤාණය හරි මායාකාරී සංකේතවල පරිස්සම් වෙන. එක එක විගඩම් පෙන්වන්නේ. විනාශ කළා දානවා. එහෙනම් මේ පුංචි දරුවට සංකේතනේ අවස්ථාව දුන්නහම මේ පුංචි දරුවට පුළුවන් වෙනවා. මම මිරිස් පැලේට වතුර ටිකක් දැම්මා. එච්චර. නැත්තම් මල් පැලයක් හදලා දෙන්න පුතා මේකට වතුර දාන්න. දානවට ඒක දෙනවා. එතකොට නැත්තම් පොඩි එකනන තවලිය ලොකු වෙනනම් එයා එයාට ඔය ටොෆි කන්න දෙන සල්ලි තියෙනවා. බස් එක යන දෙන සල්ලි තියෙනවා. මොනවද තියෙනවා? ඒකෙන් එයාට ඉතුරු කරන්න උගන්වනවා. මේ පොඩ්ඩක් ඉතුරු කරනකොට පින්වසෙන් ඔබ ටිකක් වැඩිපුර දෙනවා. වැඩිපුර ඉතුරු කරගන්න. එතකොට එයාගෙනුත් කොටසක් දානවා. gedara ඉන්න 5-6 දෙනාගෙම කොටසක් දාලා පින්වසෙන් සන්ලයිට් කැටයක් ගන්නවා. දැන් සන්ලයිට් භාග දෙන්නේ නැහැ නේ කඩවලවල. නැත්තම් භාගයක් හරි ගමන්නේ නැහැ. ඒ අමාරු වැඩක්ද මම මේ කියන්නේ? කොපි පොතක් ගන්නවා. පෑනක් ගන්න රුපියල් 10යි. එතන ගෙදර ඉන්න හැම කෙනාගේම සතියකට සැරයක් පොඩි මුදලක් ගත්තා. ඒ හැම කෙනාගේම ගත්තේ පුංචි මුදල. මොකද මේ දෙන ඔබ ලක්ෂ ගණන් වියදම් කරන පිරිස් මෙතන ඉන්නවා. දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් ආදි වශයෙන් වියදම් කරන පිරිස් මෙතන ඉන්නවා. මම මේ කියන්නේ ඒව නෙමෙයි. මෙතන ඉන්නවා මට කුටියක් හදන්න. මට කුටි දෙකක් හදන්න ඕනේ. අම්මා වෙනුවෙන් එකයි තාත්තා වෙනුවෙන් එකයි ආදි වශයෙන් මට කුටි දෙකක් හදන්න. ඔහොම ඔහොම බාර ගන්න අය ඇති මෙතන. මම කියන්නේ ඒ ඒ ඒකයි හයි ස්කේල් එකෙන් කරන ඒව ඒව නෙමෙයි මම මේ කියන්නේ. එදිනෙදා දේශනාවට එන වෙලද හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඇඟට පතට දැනෙන්නේ නැතුව කරන්න පුළුවන් එකක් මම මේ කියන්නේ. අර කියන්නේ කෑවට පස්සේ ඒක හොදලා දාන ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වෙන ගිහිල්ලා හිතලා දාන්න කියලා. දැන් ඕක අනිවාර්යයෙන් හොදනවද නැද්ද? හොදනවා. අතත් එක්ක පිඟානයි ලෙවකන්නේ ඔක්කොම කරන්නේ නැහෙනි. හොදන්නේ නැහැ. හොද ලෝක විසි කරනවා. එන්නේ විසි කරන වෙලාවේදී මේක සත්වේකට ආහාර වේවා කියලා හිතන්න. සල්ලිකයක් යනවා. ඇඟට පතට නොදැනි කරගන්න පුළුවන් පින්. ඊට වඩා කෝටි ගුණයක පිනක් කරගන්න පුළුවන් විදිහක් මම මේ කියන්නේ. පින්වලින් මකන කෑල්ල. පොඩි මකන කෑල්ල. ඔබ මොකක් පූජ කළා? පූජ කරන්නේ කොහෙටද? ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජ කරන්නේ සෙන්. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස වැඩ ඉන්න. මහා සංඝයා වැඩ ඉන්න. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න. පසේ බුදුන් වහන්සේලා වැඩ ඉන්න. ශ්‍රී සම්බුද්ධ ශාසනය. ඒකයි ඔබ අරමුණු කරන්නේ. ආන්නේ අරමුණු කළා. ගෙදර හැමෝමත් එකතු වෙලා අපි හිතන එක ලස්සනට රැප් කරන්න. නිකන් ෂොපින් එකක දාගෙන කරකෝ 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 ඇවිල්ලා ආ හාමුදුරනේ කියලා දීලා යන්න නැතුව. දැන් ඕකෙන් අපිට පොඩි කරදරයක් තමයි ඕකෙන් තියෙන්නේ. දැන් ඉතින් ඒක පල්ලෙහා වැඩ කරන හාමුදුරුවෝ ඉතින් අනුකම්පාවෙන් කරන්න ඕනේ. ඇයි ඒ? සබන් කැට ඔච්චර මොකටද? පොත් ඔච්චර මොකටද? නමුත් ඒවා සාසනික කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. මේ ගැන ඔබ හිතන්න එපා. ඒක මේ පල්ලෙ ඇවිත් හාමුදුරුවෝ තමයි කරදරේ. මටත් කරදරයක් නැහැ. තේවට යන්නේ නම් බලන්න එපා උන්වහන්සේලා. නම් මම ඔබට කියන්නේ සංගතනි. දැන් මේ මම එකයි මේක වරදවා ගන්න එපා ඉල්ලනවා කියලා. ඔබ දන්නවනේ හොඳටම අපිට ඉල්ලන්න දෙයක් නැහැ. අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිපුර තියෙනවා. ඔබ දීපුවා. මොකද ඔබ දෙන්න උපන් හපන් මිනිස්සු. මොකද මේ දහම අහනකොට තියෙන ස්වභාවය ඒකයි සංගතනි. පට ගාලා අතෑරිනවා දෙන්න පුළුවන් ඕන එක. දහම තේරෙන්න අතෑරන ප්‍රමාණය වැඩි. ඒක නිසා දහම් දේශන තැන් බලන්න හොඳට. හොඳට දිනු වෙලා තියෙනවා භෞතිකව. දහම් දේශනා කරන තැන්. ඒ කියන්නේ දහම් දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්න තැන් බලන්න. භෞතිකව හොඳට දිනුනි. අධ්‍යාත්මික දිනුනද නැද්ද කියලා දන්නේ ඉතින් උනාදෙලා. නමුත් භෞතිකව හොඳට දිනුනොයි. ඒකට හේතුව පින්නේ දහම් අහන්න මිනිස්සුන්ට අතහැරන ස්වභාවය වැඩි. ඒක නිසා මිනිස්සු අතපය දිගහැරලා කටයුතු කරනවා. නමුත් මම ඔබට කියන්නේ පින්නේ ඔබ කෝටියක් දුන්නත් වැඩක් නැහැ. ඔබට ඒක මත හිත පිහිටලා නැත්තම්. සන්ලයිට් කැටයක් දුන්නාම ඊට වඩා හොඳයි. හිත පිහිටවගෙන. එයාමනේ ඒක ගැන මේ කියන්නේ. ඒක නිසා වැරදියට හිතන්න එපා. පවුලේ ඔක්කොම අයත් එක්ක එකතු වෙලා. ඒ ගෙනාවු තමන් කැටේ හරි කමන්නේ. බ්‍රවුන් පේපර් එක හරි නැත්තම් රැෆින් පේපර් එක හරි අරගෙන. හොඳට ඔතන්න. පොතල පොඩි එක්කෙනාට කියන්න. පුතේ වා කොලේක ලියන්නකෝ. පුතාට කැමති එක. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා. බුදු සසුන බැබළේවා. සම්බුදු සරණයි. සඳහම් පිහිටයි. සංඝ රැකවරණයි. මේ තුන් සරණේ රැකවරණය මට ලැබේවා. ආදි වශයෙන් පොඩි එක්කෙනාට කියනවා අදහසක් ලියන්න කියලා. මානසික කොච්චර නිර්මාණශීලීව පින් කරන්න පුළුවන්ද කියලා ඔබට. ඒකල්ල පින්ගතනේ හැමෝම අතහිත තියාගෙන. එතන ගෙදර ඇඳේ ඉන්න ආච්චි අම්මා මේ අපේ පින්ගතනේ ආර්ය පිරිස කරපු දේවල් මම ඔබට කියන්නේ ආර්ය සිංහලයාගේ තිබිච්ච ස්වභාවය. ආච්චි අම්මා පනා දිනවා නේ. දැන් සති ගානක ඉඳලා නැගිට ගන්නවා බෑ. නමුත් ගිහිල්ලි වෙරලා පින්ගතනේ අම්මේ මේ හාමුදුරුවන්ට පිරිකරක් හැදුවා. එහෙමනේ කියන්නේ ඒ වෙලාවට. ඒකන් ඇහෙන්නේ නැහැ නේ. කනට ගලා කෑ ගහලා කියනවා. යන්තම් ඇස් දෙක ඇරලා පොඩි හිනාවක් ගියත් ඇති නේද? මොකද මේකට ඊළඟ එකේ ගෙන්න ගත්ත හැගේ. දැන් වැරදුනාට මම ඔබට කියන්නේ පිටින් දැන් වැරදුනා කියලා එහෙම අතාරින්න පුළුවන් එකක් නෙමෙයි මේ සසර කියන්නේ. ඊළඟ එකේ හරි කමන්නේ අල්ල ගන්න පුළුවන් නම් පිටින් අල්ලලා මේ බේත දෙන්න පුළුවන් නම්. මොකද මිස් වුණොත් මිස් වුණා තමයි මේ දෙකයි කියන්නේ සතර අපායට වැහෙනොත් ඉවරයි. නැත්තම් මොනවා හරි ගල බේරගත්ත හැකි. කාට හරි. සංග්‍රහකවන්නේ කොහෙන් හරි ලැබුව හැකි. මම මේක කියන්නේ සිංහදෙනි මහත් වූ අනුකම්පාවෙන්මයි. ඒකයි මම ඔබට කියන්නේ මේක වැරදියට අල්ලගන්න එපා කියලා. එනම් පිටින් අන්න එහෙම අතීත තියාගෙන gedare ඉන්න වැඩ කරන අයට පවා අත ගන්න දීලා. ඒක අරගෙන එන්න. ඒක අරගෙන ඇවිදilla. සමහරවිට මෙතන තියෙන ආරක්ෂක ප්‍රශ්න නිසා රටේ ආරක්ෂක ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපිටත් ක්‍රියාත්මක වෙන්න වෙනවා. සමහරවිට ඒක මෙසල් ඩිටෙක්ටර් එකෙන් චෙක් කරයි. ඉතින් ඒකට ඔබ අහිතක් හිතාගන්න එපා. ඒකත් සම්බුද්ධ ශාසනයේ උන්නතියට කරන වැඩක්. නැතු කවුරුත් ආසාවට ඔක චෙක් කරනව නෙමෙයිනේ. එදල් පිටින් එහෙම ගෙනහල්ලා. දේශනාව මනාකොට ශ්‍රවණය කළා. ඊට පස්සේ ඒක මහා සංඝය ආරමුණු කරගෙන දෝත් මුදුනේ පූජ කරා. රුපියල් 10යි. පෑන තමයි ඒ ඔක්කොම කරගෙන ගෙනාවේ. පෑන කියන එක නෙමෙයි පිටින් අදාළ වෙන්නේ. ඔබ දෙන දේ. කුටියක් පූජ කරන තරම් ගන්න බැරි වෙයි ආනිසංස. සියුදින් වඩින මහා සංඝයාට ආරාම විහාරයක් කරනවා කියන එකනේ ඒකයි ඉතින්. නැත්නම් මේක හදනවා මොන හරි එහෙම එකක් ගන්න බැරි වෙයි පෑනට. අර අනන්තයි අප්‍රමාණයි නම් පින්වතුනි මේක අනන්තෙන් භාගය ඒත් අනන්තේනේ. ඒක නිසා පින්වතුනි මහා පින්කෙතක් අසද්ද ගන්න පුළුවන් විදිහ මේ මම ඔබට කියන්නේ. හොඳට මේ ඔළුවේ තියාගෙන මේක ගුරු හඳුරන්න පූජා කරන්න ඕනේ කියලා මොට්ට හැංගීමෙන් එන්න එපා. මහා සංඝයාට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා මහා සංඝයාට කරන ගරුගුණ පුද සත්කාරයක් විදිහට හිතලා ගෙදර ඔක්කොම එකතු වෙලා එක කරා. ගෙදර ඉන්න හැම කෙනාටම මතක ගැසා. ප්‍රසාද හිත ජනිත කරවන්න. හැමෝම නිවන ගැන කතා කරන්න. වෙනද බැරි වෙලා හරි මේකෙන් අත ඇරුණොත් ඊළඟ එකේ ත්‍රි හේතුකව ගෙන්න ගන්න. මොකෙක් හරි වෙලා සතර අපායක සත්‍යයක් නැතුව දෙවි කෙනෙක් බ්‍රාහ්මණයෙක් මිනිසෙක් කවුරු හරි කමන්නේ. අපි ගාව උපදින්න දෙයක් නැහැ. කොහේ හරි කමන්නේ ඉපදිලා. ත්‍රි හේතුකෝ ඉපදුනා නම් කරපු පුණ්‍ය ශක්තියත් එක්ක දැන් එයාට අවස්ථාවක් එනවා පිළිදෙන. මොකද සම්බුද්ධ ශාසනයට කරපු දෙයක් තියෙනවා. සම්බුද්ධ ශාසනයට කරපු දෙයක් තියෙනවා නම් පින්විතනේ. දැන් රිටර්න් එකකුත් තියෙනවා නේද? මතකයි නේද අර බුදුහාමුදුරන්ට පූජා කරන්න තිබිච්ච දාන කාලා දානශාලාවට ගිනි තියලා සම්බුද්ධ ශාසනයට කළා ගිය කට්ටිය. ඒගොල්ලෝ සම්බුද්ධ ශාසනයට තමයි කළේ. තිරෝකුඩ සූත්‍රයේ කට්ටිය. එතන එදා හිටපු බිම්බිසාර රජුරුවත් ඒ කාලේ සම්බුද්ධ ශාසනයට තමයි කළේ. ඒ අතර ප්‍රධානීය වෙලා තථාගතයන් වහන්සේ ඇතුළු සීල දෙනාට මහරහතන් වහන්සේලාට දම්පැන් පූජා කරන්න ලෑස්ති කළේ බිම්බිසාර රජුරුව තමයි. අත්බැවයක්. එතන බිම්බිසාර රජුරුවත් එදා කළේ මොකද්ද? සාසනයට. ඔය පෙරේතයෝ ටිකත් එදා කළේ මොකද්ද? සාසනයට. දෙගොල්ලම සාසනයට තමයි කළේ. මොනවද? වැපරුවේ ඒ ඵලයේ තමයි නෙලා ගන්න තියෙන්නේ. ඉතින් දෙගොල්ලම සාසනයට තමයි කළේ. ඉතින් එක්කෙනෙක් සාසනයට කරපු දේ දිව්‍ය සප සම්පත් ලැබලෙලා අන්තිමට රජ වෙලා සෝතාපන්න වුණා. අනෙක් කට්ටිය එහෙමම නරකාදීල දිල ගිහිල්ලා ඉවරලා නරකාදී දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා පෙරේතය වල ලක් වෙලා අනන්ත ප්‍රමාණ දුක් විඳින ඉඳ අපේ බුදුහාමුදුරුවෝ ගාවට නකන් ආවා. දෙගොල්ලම සාසනයට තමයි කළේ. ඒක නිසා අපි කියන්නේ ඔබ කරන්නේ සාසනයට. මේ ස්ථානයේතවත් මෙතන ඉන්න හාමුදුරන් වහන්සේලාටවත් ගුරු හාමුදුරන්ටවත් එහෙම එකක් නෙමෙයි. ශ්‍රී සම්බුද්ධ සාසනයට කරන්නේ. ඒකදනේ ඇත්තම කතාව තමයි ශ්‍රී සම්බුද්ධ සාසනයට පූජ කරප එකක් සංඝයාගේ අනුදැනුමකින් තොරව මටවත් ගන්න අයිතියක් නැහැ. ඔබ දන්නේ සම්බුද්ධ සාසනයේ තියෙන ස්වභාවය. ඒකනේ මම ඔබට ගිය සතියේ කිව්වේ ඒකදනේ. නම් මේ මහතුරුන්ට කියලා තියනවා කියලා. මෙහෙ වැඩ කරන්න එන ඔහෝ වේවා මෙහෙ මේ ආරාමයේ සම්බන්ධව මොනවා හරි ගනුදෙනුවක් වෙනවා නම්. 125,000 500යි. 725යි. නම් ගන්න. ඉතුරු 75 ඉතුරු ඉල්ල ගන්න කියලා. 75 නැත්නම් රුපියලක් ගන්න කියලා යාගේ. අතින් තවතර රුපියලක් එයාට දීලා හරි කමක් නැහැ. මිනිස්සෙන්ව සම්බුද්ධ සාසනයට ණය කරන්න එපා කියලා. මේ තරම් පරමශ්‍රේෂ්ඨ දනප් පිංගුදින මේ 31 ලෝකධාතුවේ කොහෙවත් නැහැ. මේ සම්බුද්ධ සාසනයට බත් ඇඳ පූජ කරපු කෙනා ගිය තැන දන්නවනේ ඔය. අවුරුදු ගානක් තිස්සේ දන් දීපු කෙනා කොහෙද හිටියේ කියලා දන්නවනේ ගිහිල්ලා. ඔය කතාව දැන් අහලා තියෙන නෝනේ තරම්. මේ සම්බුද්ධ සාසනයට යමක් දෙනවා කියලා කියන්නේ ලේසි පහසු ගන්න නෙමෙයි. මොකද මේ සම්බුද්ධ සාසනයේ නීතියක් දාලා තිනවා ඉල්ලන්න එපා කියලා. සදාගත යනවාන්සේ. ඒකට හේතුව බින්දුනේ සම්බුද්ධ සාසනයට නෙමෙයි ඉල්ලන්නේ. ඉල්ලන්නේ කාටද? තමන්ට. ඉල්ලනවා නම් ඉල්ලන්නේ තමන්ට කරගන්න ඕන නිසා. ඒක තුලින් තමන්ට ඉල්ලන දෙයක් දෙන කෙනාට එහෙම මොකු පින්නක් ජනිත වෙන්නේ නැහැ. නමුත් යමෙක් සම්බුද්ධ සාසනයට යමක් හිතලා දෙනවා නම් ඒකෙන් ජනිත වෙන්න පින මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක නිසා පින්දුනේ ඔබ මේ ඔබ සම්බුද්ධ සාසනයට කරන යම ඔබට අනිවාර්යෙන් පිටට එනවා. ඒක නිසා ඔබ සම්බුද්ධ සාසනයට කරන්න පුළුවන් දේවල් කරන්න. මං කියේ ඔබට පටන් ගන්න පුළුවන් දැන් චුට්ටි දෙයක්. නිකන් ඉන්නලාට ඇවිදilla පින්දුනේ. ඔය එහා මෙහා දින මේ ටික පොඩි අතු ගාලා දාන්න. සම්බුද්ධ සාසනයට කරන්නේ සතභාවක්වත් යන්නේ නැහැ. ඔබ මෙහෙට ආවා ඇවිල්ලා බණ ටිකක් අහන ගම. ඔය පිටිපස්සේ තියෙන කොළ දෙක තුනක් ඇහිඳලා දැම්මා. බින් එකක් සුද්ධ කළා. බින් එකක් හේදුවා. ඔබට පින් කරන්න ඕනසනම් විදි තියෙනවා සේ. මොකද මේ පල්ලෙහා කොටස ඔබගෙනේ. උඩහට විතරයි ඔබට එන්න එපා කියන්නේ. ඒත් පල්ලෙහා ඔබට ඉන්න පුළුවන් ඇවිදilla. ඒක කරගන්න සේදනි. බැරි වෙලා හරි ඔව් දිහෙතුකයි නම් ඔබට මේ කියනවා තේරෙන්නේ නැත්නම් පින්වත්නි ඊළඟ එකේ හරි ඔබ මේ අල්ලගන්න ක්‍රමී. ඉතින් ඔබගේ අම්මා තාත්තට ඒ පැත්තෙන් හරි බලන්න. අපේ ස්වාමීන් වහන්සේලාගේ අම්මලා තාත්තලා නම් එහෙම කරනවා අපේ ස්වාමීන් වහන්සේලා. ඔබත් ඔබගේ අම්මා තාත්තට කරන්න උත්සාහ කරන්න මේ විදිහට. කැමති විදියට පිරිකරක් ලබා ගන්න කියලා දෙන්නේ නැයි. ඇයි ගානක් මින්මත් දාන්නේ නැත්තේ ඒවට? කෙනෙක් ඉන්න පුළුවන් මේ රුපියල් 20යි අතේ තියෙන්නේ යාට. මස් එකට ඉතුරු ටික ගියාම රුපියල් 20යි අතේ තියෙන්නේ. යාට සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි යා. මේ සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි නම් යාට පින් කරගන්න බැරිද? පුළුවන්. කුස්සියල ගියා වලදක් හේදුවා. එළියට යව අතු ගෑවා. දැන් අයිතියක් නැද්ද රට පිරිකරක? ඇයි ශ්‍රමය දීලා දැන් බාසුන් නැහැ මහත්තුරු මෙහෙ වැඩ කරන්න සල්ලි ගෙවන්නේ. ඒ අරගෙන පූජ කරන්න අවස්ථාව සරසලා දිනසේ. හේතු අරක. ඔබ කෙරේ තියෙන පිංගදින අනුකම්පාව. මේකේ බැරි වුණොත් ඊළඟ එකේ හරි කරගන්නෙ. ඒ වගේම මේක කරගන්න අයටත් මෙතන පින කියන්නේ ගොඩක් උපකාරී වෙනවා. මම ඔබට කිව්වේ පාර නම් තනි කෙලින් තියෙනවා. සංසාරේ කරගත්තේ ඒවත් එක්ක යන්න අමාරුකම තියෙන්නේ. ඉතින් ඒවා කරගන්න තමයි මා භික්කමේ හුඤ්ඤානම් බාහිත්ත කියලා දේශනා කළා තියෙන්නේ. මහණෙනි පිනට බිය වෙන්න එපා, පියන් කින කරන්න පුළුවන් තරම්. මොකද හේතුව මේ මාර්ගය දුෂ්කර වෙනවා පින නැති කෙනාට කියලා. මොකද තින්ගදනේ ආයශ වර්ණ සැප බල කියන ওই හතර නැත්තම් පටිභාන ඥානෙ නැගෙන්න තියෙන ඉඩ හරි අඩුයි. දේව දන් දීමෙන් තමයි එන්නේ. දමාවට දිගටම නිවන් මඟ කියාගෙන කියාගෙන යනවා. මේ පැත්ත අමතක වෙනවා. හන්දින මටම හිතෙනවා. සමහරු හොඳට ඇස් දෙක දල්වගෙන අහගෙන ඉන්නවා. සමහරු ඔහේ ඉන්නවා ඉන්න ගමන් නිඳ යනවා ඒගොල්ලන්ට. ඇයි කියන මෙලෝ හතරක් තේරෙන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත කියනවා, අරක කියනවා, මේ ගුද්දා වෙනවා, බෑ වෙනවා කියනවා. අන්තිමට වචන ටික එකතු කරගෙන ඔක හදන්න බලනවා. පසල් එක ගොඩ නගන්න හදනවා. ඒක එන්නේ නැහැ ඔළුවට. දැන් ඉතල ඉන්නේ නැහැ කියලා මටත් එන්නේ නැහැ නේ. ඊළඟ එක කරගමු. එහෙනම් ඊළඟ එක කරගන්න ඔබට සර්ටිෆිකේට් එකක් කවුරුත් ගහලා දෙන්න ඊළඟ එක කරනවා කියන මතක තියාගන්න. මේක කරන්න අන්තිම හුස්ම දක්වාම කරන්න බැරි වුණා. ඊළඟ එකේ හරි අහු වෙන ක්‍රමයක් මේ කිව්වේ 100%ක් කියන්න බලන්ද අහු වෙනවා කියලා. එහෙම කියන්න බෑ. පින පරිසම් දෙයි. නමුත් අහු වෙනවම කියලා කියන්න බෑ. නමුත් අහු වෙ මේ සම්භාවිතාව 80%ක් තියෙනවා. ඒකයි මේවා කියන්නේ. දැන් මම මේක කිව්වේ සිංහදනේ බැනුම් අහන්න බලාගෙන. අපහාස වෙනින්න බලාගෙන. මොකද මේක අසත්පුරුෂයෙකුට අහුවෙච්ච එක මම කියන පේනව නේද මු? ඉල්ලන හැටි. එහෙම කියලා කියනවා. මම ඔබට කියවන්නේ සිංහද. ඇත්තම කතාව තමයි. මම ඔබගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම දෙයක බලාපොරොත්තු නැහැ. මම එදා ඔබට කිව්වනේ සහෝදරයෙකුයි සහෝදරියකුයි හිටියන මගේ කාලේ මම මැරෙනකන් හෝ අපවත් වෙනකන් ඒ අයත් බලන්න පුළුවන් මාව. කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද බොහොම හොඳට යමක්කමක් තියෙන කෙනෙක් සහ බොහොම ධාර්මිකව දීපවතක් ගත කරන කෙනෙක්. ඒක නිසා පින්වතුනි මට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඔබගේ දේවල් ගන්න. ඔබගේ තිය අනුකම්පාවෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මම කියන්නේ. මම කියන්නේ මෙහෙ එනකොට විතරක් නෙමෙයි ඉතින්. පන්සලට යනකොට කියලා. එදනේ මේ කාලේ මිනිස්සු එහෙම තමයි. හාල් කිලෝ එකක් දාගෙන යන්න පන්සලට. සමහරවිට තියෙනවා ස්වාමීන් වහන්සේ මෙහෙ නෑ. මෙහෙදී ඔබ ඒව හරියට කරනවනේ. සමහර දවස් තියෙනවා අපි දෙන ස්වාමීන් වහන්සේට දාන්නේ නැති. ඔබේ ගමේ පන්සලේ. ඒ ගම දාන දෙන්න හිටව මනුස්සයට හදිස්සිය කවුරු හරි අන්තරාය වෙලා ගියා. ඒ උන්වහන්සේලාගේ කවුරු හරි පන්සලේ ඉන්න කෙනෙක් උන්වහන්සේට දාන ටිකක් හදලා දෙනවා. එදාට උන්වහන්සේට සිත් දන්නොත් එහෙම අර මනුස්සයා කඩේ යවන්න. ඒකනේ සාපේන්නේ. හාල් කිලෝ එකක් කියන එක ඔබට දැනෙන එකක් නෙවෙයි. මේ පන්සලට යනකොට පිරිකරක් විදියට ඒකගෙන ටැගට් එකකට දැම්මා. ඒක සීල් කළා. අංගිද දුන්නා. පූජ කළා. සම්බුද්ධ ශාසනයට පූජ කරන්නේ. ඒ වගේ තියෙනවා පොඩි පොඩි දේවල් කරන්න. යහමින් කැම තියෙන වෙලාවට තියෙනවා බත් ටැගට් දෙකක් බඳගෙන යන්න වැඩට. යන ගමන් අර සිකියුරිටි එකේ ඉන්න මිනිස්සෙකුට හරි කමක් නැහැ. වැසිකිලිය හොදන මිනිස්සයෙක්ට හරි කමක් නැහැ. ඒක දෙන්න. ගෙදර විශේෂ කෑමක් හදුවොත් තියෙනවා ටිකක් වැඩිපුර හදන්න. එක බත් පැකට් එකකට වැඩිපුර හදන්න. මේ ලෝකේ විශේෂ කෑම කියලා જાති තියෙන්නේ. එක එක නම් වලින් දාගෙන ෆ්‍රයිඩ් රයිස් කියයි, බුරියානි කියයි, කොත්තු කියයි, නූඩ්ල්ස් කියයි, අරක කියයි, මේක කියයි, එක එක જાති. ලෝක සත්‍ය අර විශේෂ අවස්ථාවලදී හදන්නේ. තාටි කල කන ඔබට තේරෙයි ඔක්කොම මොනවද කියලා. දැන් තා තේරිච්ච ඇති. ඒ වගේ හදන වෙලාවට පිළිගන්න එක පැකට් එකක් වැඩිපුර හදන්න. හදලා ඉවර වෙලා. ඔය කාට හරි දෙන්න. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ නමකට දෙන්න පුළුවන් නම් වටිනවා. එහෙම නැත්තම් ඊට පස්සේ පස්සේ ඉන්න අයට දෙන්න. එහෙමත්ම බැරි වුණා. බත් එක දිගේ ඇරලා කා 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 ජු 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 කියලා දෙපාරක් කිවනම් ඕකට අදාළ කට්ටිය එනවා එතනට. එළ ඒගොල්ලෝ හරි කයි. නිකන් අපරාධ විසි කරන්න තිබිච්ච දෙයක් නෙමෙයි පින්දුනි. ඔබ ඉන්වෙස්ට් කළා. බුද්ධිමත් වෙන්න. දැන් ඒ කියලා දැන් මෙතන ඉන්න අනගාරි කියන්නේ හිතෙන්න ඕනේ නේද? අයියෝ දැන් ඉතින් මට කරන්න බෑනේ. ඈ ගෙදර හිටියනම් මේවා කරන් තියපෑ එහෙමද? නෑ. මම හිතන ඔබට ඔබ මෙතන දෙනකොට අන් දෙක ගැලවිලා යාවේ කියලා. ඇයි? ඔබට කරන් තියෙන ඔක්කොම මොනවටද? සම්බුද්ධ ශාසනය දෙතරයි. ඔබ කානුවක් කැපුවත්, ඔබ කොලයක් ඇහිඳත්, ඔබ වතුර ටිකක් දුන්නත්, ඔබ මොනවා කළත්, ඔය ඔක්කොම දෙන්නේ කාටද? මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය. ඔබ තරම් වාසනාවන්ත පිරිසක් තවත් නැහැ. ඔබ පාවලියක් දැම්මත්, පාවලියක් ඇකිලුවත්, මේක අතු ගෑවත්, මොප් කළත්, මොනවා කළත් ඉතින්. ඔබ ඔක්කොම කරන්නේ සම්බුද්ධ ශාසනයට. ඔබට තරම් පින් කරගන්න බෑ මේ ලෝකේ කාටවත්. හරි. එතනම වරදවා ගත්තේ නැහැ නේ? මම මේක සෙනසුරාදාත් මතක් කරන්නම් පින්වදෙනි. හැබැයි අර සබන් කැටයක් අරගෙන ඇවිල්ලා මං කිව්වා ෂොපින් එකේ කරකෝ කරකෝ ඇවිල්ලා තියලා යන්න එපා. ඔය සබන් කැට නැති නිසා කියනවා නෙමෙයි. නෑ ඔබට කියන්නේ. ඔබ නිර්මාණාත්මකව පින් කරන්න. එහෙම කරන අය ඉන්නවා පින් උදේ එකයි මං කියන්නේ. මේ උඩවල පැත්තෙන් එන මහතුරු පිරිසක් ඉන්නවා. මං දැකලා තියෙනවා. දොස්තර මහතුරු ආදිවාසීන් පිරිස. ඒ පල්ලත්ති පොලිසිය ඔයිසි මහත්තයා. එහෙම එනවා. ඒ ඔක්කොම එනකොට ඒ විදිහට පොඩි පොඩි දේවල් පොඩි පොඩි දාන්නේ ලොකු ලොකු දාන්නේ මන් දන්නේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ ඇවිදilla පින්ගදනේ. බොහොම ලස්සන රැප් කළා. මම එක උදාහරණයක් විතර කියන ඔබත් එහෙම කළා ඇති. මම එක උදාහරණයක් මේ කියන්නේ. හිතරිද්ද ගන්න එපා කිසිම දෙයකට. රැපින් පේපර්ස් වල ලස්සන රැප් කළා. මේක මහත්තයෙක් දොස්තර මහත්තයෙක් මට කියනවා. ආන්දරනේ මේ ඔක්කොම එතුවේ මේ ඔක්කොම ලස්සනට කළේ මගේ දුව. නිවන සාක්ෂාත් කරගත්තේ නැත්තම් නැවත මනුසද්දයක ඉපදුනොත් මේ පලාතින ලස්සනම ගැන වෙන එකක් නැද්ද? සම්බුද්ධ ශාසනයට ලස්සන දෙයක් දීලා සම්මතරයෙන් නැතුව ලස්සන කියලා එකක් ලෝකේ නැහැ. සම්මතින් උපදින්නේ. ඒ පලාතින ඔක්කොගෙම නැහය නැත්තම් නැහය නැති ලස්සනම ළමයි වෙලා උපදිනවා. මොකද මේ පැත්තේ නැහය නැති අය තමයි ලස්සනයි කියලා අරන් තියෙන්නේ. එහෙමයි තියෙන්නේ. නැතුව ලස්සන කියලා එකක් ලෝකේ නැහැ නේ සම්මතය. ඒක නිසා යොන තේරුම් ගන්න. ඉතින් දුව ගෙදර ඉන්න ගමන් පිනක් කරගත්තා. තාත්තා මෙහෙට එළ බලන්න ටිකාලි වෙල ඒක පූජ කළා. දුවාර ටික ඇතුලේ මහා සංඝයාට කරන මහා පූජාවක් කියලා හිතාගෙන. කොච්චර දේම කරගන්න පුළුවන්ද මේකද? මම ඒකයි කියන්නේ මේ භූමියට අඩිය තියපු එක්කෙනෙක් හතර පහයට ගියොත් ඔබ අපිට කරන මහා නින්දාවක් ඒක. එහෙනම් ඔබ කියන දේ හපගෙන ඉන්නේ නෙමෙයි. ඒක ඔබ ඇත්තම හතර පහේ කෙලවර යන සුදු එක්කෙනෙක්. ඒක නිසා මොනම මතක් වෙච්චලා ඒක කිව්වා. හරි අපි කතා කරගෙන ආපෙකට යන්න වාපස් හැරියා. දැන් මොන ආයේ ගැඹුරු දහමට යනවා. දැන් මේ කීප ටික ඔක්කොම හැමෝටම තේරුණා නේද? හැබැයි දැන් මේ ගැඹුරු දහම් පටන් ගත්ත එක මම සිංහසනේ. තේරෙන්නේ නැතුව නිින්ද යන පටන් ගන්න පිරිස ඉන්නවා. ඒ අය දිහේතුකයි කියලා කියන්න මට අයිතියක් නැහැ. සමහර වෙලාවට කාලෙකට වැහිලා තියෙන්න පුළුවන්. ඒකයි. ඒක අරගන්න කරන් තියෙන ක්‍රමය මොකක්ද? සම්බුද්ධ ශාසනයම පිළිසන්න ගන්න එක. හොඳට පින් කරගන්න එක. තව තව පින් කරගන්න. වැහිලා තියෙන එකක් වෙන්නේ නැති සමහරවිට. උදාහරණයක් කියන්න. බුදුහාමුදුරන් කාලේ වැහිලා තිබිච්ච කෙනෙක් කාලේ චුල්ලපන්ත ගාමඳුරු. සතර පද ගාථාවක් පාඩම් හිටෙම නැති කෙනෙක්. මේ සතර පද ගාථාවක් පාඩම් හිටෙම නැති කෙනෙක් කියන්නේ මොන තරම් මන්ද ප්‍රඥාවක් වෙන්නේ නැද්ද? දෙහෙතුකද? නෑ 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 80 මාස වුණාට එකතු වෙච්ච කෙනෙක්. දෙහෙතුක නෙමෙයි. වැහිලා තිබුණා කාලයක්. ඉතින් ඒ වැහුන් ඇරියේ තථාගතයන් වහන්සේ. දැන් තථාගතයන් වහන්සේ නෑනේ. එහෙනම් ඒ වෙනුවට අපිට පාවිච්චි කරන්න වෙනවා පින. පින හරහා තථාගතත්වයේ ගෙන ගන්න වෙනවා අපිට. මොකද කර්ම තාත්තනේ. පිනෙන් එන්නේ කවුද? මතු වෙලා එන්නේ කවුද? තාත්තා. තාත්තට කරන්න පුළුවන් එකක් තමයි තථාගතයන් වහන්සේ කළේ ආසයන්සේ ඥානය කියලා. නැතත් තාත්තා නෙමෙයිද දන්නේ මෙයා කොහොමද හිටියේ කියලා අද්දැවුවල? මෙයාට කොච්චර තව කෙලෙස් තියනද ඔක්කොම තාත්තනේ දන්නේ. කර්ම ශක්තිය. නම් තාත්තට පහළ වෙන ශ්‍රේෂ්ඨම පුතාට විතරක් ඒක පිහිටනවා. තාත්තගේ බලය. හැබැයි තාත්තගේ ඔක්කොම බලය පිහිටනවද? නෑ. තාත්තට නොමැරී ඉන්න පුළුවන් නේ. නෑ තාත්තා කියන්නේ කවුද කියලා ඔක්කොම දන්නවනේ. ඔබේ තාත්තා? ඔය තාත්තගේ තාත්තා. සිය දෙක. නෑ. කර්ම ශක්තිය. කර්ම ශක්තියට පුළුවන්. ඊළඟට තථාගතයන් වහන්සේට පුළුවන්. එහෙනම් දැන් තථාගතයන් වහන්සේ නැති නිසා දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපේ වැහිච්ච තැන අරගන්න විදිහක් නැහැ. තථාගතයන් වහන්සේ වැඩ හිටියා නම් ඕම් ඔය රෙදි කෑල්ල අත ගහගෙන මේ කී කිය. නැත්නම් අර ගහවටේ කැර කියන් මේ කී කිය. මේ වක්කඩෙන් පැනව මේ කී කිය. අදාළ තැන පොයින්ට් අවුට් කරනවානේ මෙන්න මේක කර කර මෙන්න මේ විදිහට කරන්නේ වැඩි හරිනවා කියලා. දැන් ඕක දන්නේ තාත්තා. තාත්තා කතා කරන්නේ නැන්නේ. එන තාත්තාව කතා කරන විදිය තමයි පින. අපි පින කරන්න වෙන්නේ සිංහදෙන. ඒ පින කර කර මේ නිවන උදෙසාම අනුමෝදන් කරන්න ගන්න. මේ නිවන ප්‍රාර්ථනා කරගෙනයි පින් කරන්නේ. නිවනට යන්න ඕනේ හින්දායි පින් කරන්නේ. වැහිලා තියෙන තැන් අරගන්නයි පින් කරන්නේ. හොඳට මතක තියාගන්න. ආර්යයා පින් කරන විදියයි. අනාර්යයා පින් කරන විදිය වෙනස්. ඒකයි කියන්නේ මේ ආර්ය භූමිය කියන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. අනාරේ භූමිය කියන්නේ අනිත් පැත්ත. ඔය දෙන්න කවදාකද එකට එක තියෙන්නේ? නැහැ. ඒක නිසා ඔබ කරන හැම පිනක්ම මම මේ පින කරන්නේ නිවන උදෙසා. නිවනට තියෙන වැහුම් ඇරෙන්න. නැතුව මේ පිනෙන් මම සතුට වෙන්නේ නෙමෙයි. සතුට වෙනවා කියලා එකක් මේ ලෝකේ නැහැ. ওই මානසිකත්වයේ තියෙනවනම් දැන් ඔබ පින් කරන්නේ තනි කර මොකද විතරද? මේ නිවන. නිවනට තියෙන වැහුම් ඇරෙන්න. සංසාරේ කරගත්ත ණයගණු දෙනු පිය වෙන්න. මගේ කියලා ගොඩ ගහගත්තුවා ගැබ් කරගත්තුවා අයින් කරගන්න. ඒක කාන්තාවන්ට ගැබ ප්‍රශ්නයක් නම් මොකද කරන්නේ? දන් දෙන්න පුළුවන් තරම්. ගැබ් කරගත්තුවා ආපහු දෙන්න. නැත්තම් ණයකාරය බඩට ඇවිල්ලා ටික ගන්නවායි. තිරිමියෙක් වෙන්න පුළුවන්. නැත්තම් බ්‍රහ්මපැත්තට යන්නත් පුළුවන් ඊට පස්සේ ටික ටික. නන්දීල බ්‍රහ්මෙක් වෙන්න බෑ. නමුත් ඒකට අදාළ පරිසරය සකස් වෙනකොට ධ්‍යාන ලබන්න පුළුවන් ක්‍රමයේ හැදිලා එනවා. ඒකයි වෙන්නේ. ඔබඩක හොඳයි නම් ඔහොම ඉන්න. ඔබඩක කරදරයි නම්. කාන්තාවුන්ගේ ශරීරයේ කාන්තාවුන්ට කරදර නැද්ද කියලා කාන්තාවුන් දන්නවනේ. දේවයන් අයින් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ඔබට මම දේශනා කරලා තියෙනවා. මම නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරපම මම ඔබට රී බ්‍රෝඩ්කාස්ට් කරලා තියෙනවා. රේඩියෝ කබලහරහා. ඒක නිසා ඒවා හොඳට කල්පනාමින් කටයුතු කළා නම් අනිවාර්යයෙන්ම ඔය හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙන එකම තැන කොහෙද? සම්බුද්ධ ශාසනය. මොකද හේතුව වෙන්නේ? මේක හේතුඵල ධර්මයට අනුකූල නිසා. ඕනෙම ඵලයකට හේතුවක් තියෙනවා. හේතු නැසන ගන්නේ ඵලය නැසෙනවා. ඒකයි තියෙන්නේ. හරි. එහෙමනම් දැන් අපි යන්න මේ පැත්ත හරි. දැන් මේක අමතක කරගන්න එපා. මේ පැත්තෙන් ඔබේ හිතු කරගෙන යන්න. ඊළඟට හැබැයි මම මේ මොනවා කිව්වත් තව දෙයක් මම ඔබට කියනවා. මේ ශ්‍රමණ වෙස්යෙන් ඉන්නේ ඔක්කොම සිල්වත් කිරිස් නෙමෙයි. ඔක්කොම දුසිල්වත් කිරිසුත් නෙමෙයි. එහෙනම් ඔබට ජජ් කරන්න බෑ මෙයා සිල්වත්ද මෙයා දුසිල්වත්ද කියලා. එහෙනම් ඔබ විනිශ්චය කරන්න යන්නේ නැතුව අතේ දුරින් හැම කෙනාම ආශ්‍රය කරා. එතකොට හරි. අරිහතුන් වහන්සේවත් අතේ දුරින් ආශ්‍රය කරන්නේ මොකද උන්වහන්සේ තමයි භයානකම කෙනා. අමු පුතක් යන දුස්සීල හාමුදුරන්වත් පරිස්සමෙන් ආශ්‍රය කරන්නේ. උන්වහන්සේත් හරි භයානක කෙනෙක්. අරිහතුන් වහන්සේ භයානක වෙන්නේ ඔබගේ හිත මෝඩ වුණොත්. ඔබට කේන්ති කියොත් එහෙම අරිහතුන් වහන්සේ කියන්නේ ඉවර තමයි. ඒක නිසා හොඳම ක්‍රමේ තමයි මොකද්ද? අතේ දුරින් ආශ්‍රය කරන්න. අරියතුන් වහන්සේ නම අපි දැන් බුලත් පිටක් කාලා. පඩික්කමට කෙල ගහනවා. ගහනකොට කෙල ටිකක් වීසි වුණා එළියට. නැත්තම් ඔබගේ ඇඟට. උනා නම් මොකද වෙන්නේ? වෙලා උපදී ඊට පස්සේ. ඒ කියන්නේ කනකොට කට උළුණානේ ඌරගේ වගේ හැදුනා නේද කට? ඉවරයි. උත්තම එක ආශ්‍රය කළා මොකද උනේ? ඒක නිසා අතේ දුරින් ආශ්‍රය කරා. එතකොට ඔබගේ පොකට් එකකට පරිස්සම්. ඔබගේ අධ්‍යාත්මික දියුණුවත් පරිස්සම්. හැම එකක්ම පරිස්සම්. අතේ දුරින් ආශ්‍රය ගන්න එතකොට හැලේ. නැත්නම් මම මේවා කිව්වා කියලා ඕන් තරම් ලඟ වෙන්න එපා කිසිම හාඳුර කෙනෙකුට. ඊට සැල කියන්නේ බා අනේ හාඳුනේ බලන්නකො ලඟ වෙලා අපි ඉතින් ළමයිත් ඔක්කොම මේ කරගෙන ගියා බලන්නකො හාඳුනේ මේ මීහා පැනලා කියන්නේ මගේ දුවත් එක්ක. ඒක නිසා ඒවා මට කියන්න එපා. ඔබ මට කතාව කියන්නේ දෙවියන්ව විශ්වාස කරන්න ඔටුවව බැඳලා තියාගන්න කියලා. ආ මට දෙවියන් විශ්වාස කියලා ඔටුව ලෙහෙල තිබ්බ මොක වෙන්නේ? ඔබ ගියතරට ගිහිල්ලා ඔටුව ගිහිල්ලා. දැන් යන්නේ ඔගේ. දෙවියන් විශ්වාසය කියලා ඔටුව බැඳන්නේ නැති ඉඳලා හරිනවා. එහේ. දෙවියන් විශ්වාස කරන්න ඔටුව බැඳලා තියාගන්න. දැන් මම මේකේ දෙවියන් විශ්වාස කරන්න කියලා නෙමෙයි උපහැරණයක් කියන්නේ. ඔබ ඒකෙන් තේරුම් ගන්න ඕන ටික තේරුම් ගන්න. හරි. එහෙමනම් සිංහදනි යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති. ඔන්න ඔය ටික තේරුම් ගන්න. අනිච්ච දුක්ඛ අනාත්ම වෙච්ච දෙයක් විතරයි සිංහදනි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා තියෙන්නේ. මේ ස්වභාවය ඔබ හොඳට තේරුම් ගත්තා නම් දැන් ඔබ බලන්න සිංහදනි හරියට ගලන ලාවා ගඟකට පෙට්‍රල් ගැහුවා වගේ වැඩක් නෙමෙයිද කියලා. පෙට්‍රල් කියලා කියන්නේ පින්විතනේ ගිනි ඇවිලෙන සුළු වස්තුවක්. අවිද්‍යාවෙන් පටන් ගත්ත ඔබගේ හිත හැදීගෙන දුකටපත් වෙලා යන ක්‍රමවේදයේදී මගදී දානව මොනවද? අර පෙට්‍රල් ටික. පෙට්‍රල් කියන්නේ ගිනි ගන්න දෙයක් නෙමෙයි, ගිනි ගන්න සුළු දෙයක්. ඒකට තව දේවල් අවශ්‍යයි ගිනි ගන්න. දැන් මොකද වෙන්නේ? ඔබ පෙට්‍රල් හදාගෙන තියාගෙන ඉන්නවා. ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන. පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර දෙයක්. ඕක තියාගෙන ඉඳලා සිංහසනේ අවිද්‍යාතුනස්නා සහිතව ගලන ගඟට මොකද කරන්නේ? අර ටික දානවා. දාපු ගමන් මොකද වෙන්නේ? මහා ගිනි ජාලාවක් හට ගන්නවා. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න සිංහසනේ අවිද්‍යාතුනස්නා සහිතව තියෙන හිතේ රූප වේදනා සංඥා සංඛාර විඥාන උදා වුණොත් අනිවාර්යයෙන්ම මොකක්මද ඔය උදා වෙන්නේ? ගින්නක්මයි උදා වෙන්නේ. එහෙනම් ඔබ ඇහැයි රූපයයි එකතු කරලා ඉවරලා පහ උදා කළොත් මොකද්ද ඔය උදා වුනේ? ගින්න. එහෙනම් දැන් ඔබට කවුරු හරි කිව්වොත් මේ අර ෂෝක් මලක් තියෙනවා බලන්න යන් කියලා. දැන් ඔය උදා කරගන්න යන්නේ මොකද්ද? මොකද්ද උදා කරගන්න යන්නේ? ගින්නක්. ඔන්න ඕක හොඳට දකින්න සිංහද. ඇස කන නාසය දිව කය මන ඔය කියන ඔක්කොම හරහා මේ උදා වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම උදා වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා සහිතව නම් ඔය උදා වෙන්නේ තනිකරම ගින්නක්. ඔන්න ඔය උදා වෙන ගින්න ගින්න විදියට දකින්නේ නැතුව ඒ තුලින් එන ආස්වාදයක් දිනවනේ. ඇයි? උදා වෙන්න කලින් පෙලි පෙලි හිටියනේ. උදා වෙනකොට පෙලිල්ලෙන්මක් වුණාද? නිදහස් වුණා. අන්නේ ආස්වාදයට රැවටිලා මේකත් එක්ක සැරිසරන්න ඕනේ වෙනවා. ඒක උපාදාන වෙලා පින්විතනේ ඒක හරි සාරයි කියන තැනට වැටෙනවා, සුභයි කියන තැනට වැටෙනවා. ඔන්නේ සාරයි සුභයි කියන තැනට ආපු ගමන් දැන් සැරිසරීම ඕනේ වෙනවා. ඒක නිසා පින්විතනි දිගින් දිගටම ඔය බලාපොරොත්තු වෙ ඉන්නවා. දැන් මම ඔබට සමහර අවබෝධ කරගත්ත කාරණා වලින් පොඩි කෑල්ල කෑල්ල කියනවා. කියලා ඔබට ඒක දිග පත්තියන් වෙනකොට දවසින් දවස. ඒ දවසේ මම බෝඩ් එකේ ඇඳලා පෙන්වන්නම් විස්තරේ. ඔය දවස් ටික ටික හරි පත්තියන් වෙලානේ තියෙන්නේ. මොකද මේ යන වාහනේ පරිත්‍යසමුපාදයේ පැත්තට පෙරලන්න මං හරි බයයි. මොකද මේ වෙරළ දිගේ ඉවුර දිගේ යආ ගන්න පුළුවන් ගමන මූද පැත්තට ඕන්ට වඩා හැරෙවොත් ගිල්ල මැරෙන වෙන්නේ. පරිත සමුපාදයට මන්නම් හරි බයයි. මම මහා ප්‍රඥෙක් නෙමෙයිනේ. යන්තම් ඔය පොඩ්ඩක් තේරෙනවා, නිවනට අවශ්‍ය ටික තේරෙනවා. මේ මතේ ඇති. මම මහා ප්‍රඥෙක් වෙන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නම් මම බුදුහාඳුරන්ගෙන් එදා ඉල්ලනවනේ. මට මේක නම් හරියන්නේ නැහැ. මට කොහේ හරි කමන්නේ මහා ප්‍රඥා වෙන්න ඕනේ. එහෙනම් සාරිපුත්‍රයන් වහන්සේ වගේ වෙන්න ඕනේ. අන්නේ කවද වෙන්නේ බලන්න. එහෙම ඉල්ලුවනම් අද මෙතනට මෙහෙම වෙන්නේ නැහැ. එහෙ ඉල්ලලා නැහැ. ඔය මොකක් හරි ශාวก පාරමිතාවක් ඇත්තේ. ඔය කොහෙන් හරි කමන්නේ නැහැ. මැරෙන මොහොතේ හරි කමන්නේ නැහැ. මමන්ට හොරු ගහලා 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 මැරෙන අන්දිවට බෙල්ල බෙල්ලට කකුල දීලා චංගල පාගන වෙලා ඉන්නේ. අරිහත් වෙන්න කියලා හරි මොකක් හරි දෙයක් තියෙනවනේ. එහෙම වෙයි. අන්තිමෙන් තමයි ඉඳලා තියෙන්නේ. උඩින් නෙමෙයි. උඩින් ඉල්ලපු උත්තමේ පහළ වුණා. ඒ උත්තමේ පහළ වෙලා 80 මහා සව් අතර හිටියා. ඕම වෙලා ඉන්නේ ඉඳලා එහෙම වුණා. යන්තමින් ගොඩ ගියා නම් ඇති. ඒ නිසා අපි මෙතන මම කැමති නැහැ ඔබ එකපාරට පරිසම්පාදයට තල්ලු කරලා දාන්න. මොකද ඒක හරි ගම්බීර දෙයක්. මොකද ඔබගේ තියෙනනේ සිරිතක් වෙන්නේ හොයන. ඔබ පරිසම්පාදයට පොඩ්ඩක් තල්ලු කරගුවම ඊළඟට ඔබ මොකද කරන්නේ? තොර සොන්චෙන් නැත් ඔක හොයනවා. ඊළඟ සඳහන විභංග ප්‍රකරණي අරගෙන පරිසම්පාද විභංගයත් බලලා. අන්නක ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට මම දැන් ඔක්කොම හිස් වගේ එනවනේ එකපාරට. එකක් පල ලියා ගන්න බැරි වුණාම හිස් වගේ නැත්තම්. මේක නිසා මුලවන් තරම් පරිස්සම් වෙන්නේ. ගොටුකොළ ගුණයි බින්ගතන. අහලා තියෙනව නේද ගොටුකොළ ගුණයි කියලා. හැබැයි ගෝණියක් කෑව බඩ ගිහිල්ලා මැරෙනවා මිනිහා. පරිසිර මොළොත් හොඳයි ඔලුව ගැකුමට. කාඩ් පහක් කෑ බෙව්වොත් මැරෙනවා. එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ හැම දෙයකින්. හරි එහෙමනම් දැන් හොඳට බලන්න තියෙන්නේ අර ගලන ලාවගඟ කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා සහිතව ගලාගෙන එන මේ හිත් ප්‍රවාහය. ඒ කියන්නේ අවිද්‍යාවේ සිට දුක දක්වා ගලන වැඩපිළිවෙල. ඕන්න ඔය අවිද්‍යාවේ සිට දුක දක්වා යන වැඩපිළිවෙල ඇතුළේ තියෙන්නේ ඔන්න ඔය ගලන ලාවගඟට තමයි අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් හදලා අතරින්නේ. අතරපු ගමන් ගජ රාමෙට ඕක ගිනි ගන්නවා. එහෙමනම් දැන් ඔබ හොඳාකාරම දන්නවා සිංහදෙනි. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උපදින්න ඔය ලාව ගඟ ඇතුලේ නම් අනිවාර්යෙන්ම එතනින් ගිනි ගන්න පටන් ගන්නවමයි. මොකද හේතුව ඒක ගිනි ගන්න අසුලයි. පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර දෙයි. ඉතින් ඒක ඔබ හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන නිතර හිතලා. පෙළෙනසළු දුක් දෙනසළු අසාර දෙයක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. මොකද උදා වෙන වැය වෙන ස්වභාවයෙන් යුක්ත නිසා. ඒක උදා වෙන වැය වෙන පෙළෙනසළු දෙයක්. දුක් දෙනසළු දෙයක්. අසාර දෙයක්. අර උදා වෙන වැය වෙන කියන වචනේත් හැමතිස්සෙම පාවිච්චි කරන්න. ඕනනම් ඒක පෙළෙනසළු කියන වචනේට ඈඳලා එකට බඳින්න. උදා වෙන වැය වෙන පෙළෙනසළු දෙයක්. නැත්නම් ඔබට අරක මිස් වෙනවා. උදා වෙන වැය වෙන කියන එක එතන අවශ්‍යම කාරණාව. මොකද සියලු ලක්ෂණ ඇවිදලා තියෙන එකත් හින්දා. එහෙනම් උදා වෙන වැය වෙන පෙළෙන සුළු දෙයක්. දුක් දෙන සුළු දෙයක් අසාර දෙයක්. මේක හිතේ හටගත්ත ගමන් ගින්නක්මයි ඔය හටගන්නේ. මේක ගින්නක් බව නොදැන අර ආපු ආස්වාදයට රැවටිලා තමයි සැරිසරන්න ඕනේ වෙන්නේ. ඒක නිසා රෝධ කර කර ඉන්න ඕනේ කියලා. රෝන්දේ ගහනවා කිව්වේ. රෝන්දේ ගගහ ඉන්න ඕනේ මේකත් එක්ක. බලන්න ඉතින් මම ඔබට හොඳට පෙන්වන්නම් ওই රාග වෙච්ච අවස්ථාව. ඔබ බලනවා රෝසමල දිහා. කවුරුහරි ඔබට කියනවා මේ රෝසමල කියලා. බලනකොට මේ රෝසමල මැද්ද කුණු වෙලා. ඔබ ගැටෙනවද නැද්ද? ගැටිලා හංග බලා ගන්නවා. කරනවද නැද්ද? හරි. ඊට පස්සේ ඔබ ආයි බලන රෝසමල දිහා. දැන් ගැටෙන්නේ නැහනේ. දැන් ගැටෙනවද? ආයිත් ඒ රෝසමල බලනවා. ඒක තියෙන්නේ කුණු වෙලා මැද. ඒත් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. දැන් හරි රෝස මලක වට තේරෙන්නේ නැහැ. ඕකයි වැඩේ. කක්ක ටිකක් තියෙනවා. දැන් තේරෙනවනේ. කක්ක ටික දිහා බැලුවා. බලපු ගමන් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. අවේ අපි යාළුවෙක් කියනවා මේ බලංගු සර්පෙක් ඉන්නවා. ලස්සන සර්පයා කියනවා. බලනකොට කක්ක ටිකක් තියෙන්නේ. ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඔබ අහක බලා ගන්නව නේද? අහක බලාගෙන ආයි බලද්දි ගැටෙන්නේ නැද්ද? ඒත් ගැටෙනවා. ඉතින් පිටින් ඔබ හොඳටම දන්නවනේ දැන් මෙතන කක්ක ගොඩක් තියෙන කියලා එහෙනම් මොකටද ඒ ගැටෙන්නේ? ගැටිල්ල හන්න එකපාරයි නේද වෙන්න ඕනේ? ආයි දැන් රෝස මලට යන්නකෝ. රෝස මලක් කියව ගමන් බැලුවා. බලනකොට මැද්ද කුණු වෙලා. ඒක නිසා ගැටුණා. අහක බලාගත්තා. ඊට ආයි බැලුවා. දැන් ආයි බලනකොට ඔබ හොඳටම දන්නව නේද මේක මැද්ද කුණු වෙලා කියලා. එහෙනම් ගැටෙන්න විදිහක් නෑ නේද? නමුත් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. මූණ පිච්චිච්ච මිනිස්සෙක් දිහා බලන පළවෙනි පාර විතරද ගැටෙන්නේ ඔබ? ඈ? ඒ කියන්නේ ගෑන් ළමෙක් එනවා. එයාගේ මූණ පිච්චිලා. ඉතින් ළමෙක් එයා දිහා බලනවා. අපෝ කැත කියනවා. ආයි බලනවා. ලස්සනයි. ඈ? එහෙමද? එදෙන් කැත පේන්නේ නැද්ද දැන්? දැන් ලස්සනද පේන්නේ? එහෙම එකක් නැහැ. දිගටම පේන්නේ මොකද්ද? කැත. කොහොමද? ඉතින් හොඳටම දන්නවනේ දැන් මේ ආයි අමුතුවෙන් ගැටෙන්න දෙයක් නැහැ. හොඳටම දන්නවනේ මේ ආ මේ මූණ පිච්චිච්ච එක්කේනා. එහෙනම් ආයි බැලනකොට ලස්සන පේන්නේ බෑ යාගේ. එහෙනම් හැමදෙයක්ම ගැටෙන්න ගත්තා නම් හැමදෙයක්ම ගැටෙනවා. ඇයි? දැන් මේ ලොකු ගැඹුරු කාරණාවක් කතා කරන්නේ තමහර දැන් හංගලා. මම මේ කියෙම ස්වභාවය තේරුණාද ඔබට? ඔබ දෙයක් දිහා දැක්කට පස්සේ ඒක ගැටෙන්නේ පළවෙනි දැක්ම විතරක් නෙමෙයිනේ. ඊට පස්සෙත් ගැටෙනවනේ. ඒ කියන්නේ මිනිස්සු දිහා බලන් ඉන්නකොට එයා කැතයි නම් එයා දිගටම කැතයි නේද ඔබට? එයාගේ මූණ දිහා විනාඩි 5ක් බලන් ඉන්නම විනාඩි 5ම කැතයිනේ. දැන් හරිනම් එහෙම වෙන්න විදියක් නැහැ නේද? ඇයි පළවෙනි පාර බලනකොට ගැටුණ කමන්නේ? ඇයි ලස්සනයි කියලා හිතාගෙන බැලුවේ? ඉතින් දැන් ඔබ දන්නවනේ කැතයි කියලා. එහෙනම් ආයි බලනකොට කැත කියලා හිතාගෙන නම් බලන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් කැත කියලා හිතාගෙන බැලුවොත් ලස්සනද පේනවද? මේක හැබැයි ගැටෙන වැඩේ. ඔබගේ බලාපොරොත්තු එකක්. ඒ බලාපොරොත්තු තමයි රාග වෙලා තියෙන්නේ. ඔබ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත ස්වභාවයක් තියෙනවා. අන්න ඒක තමයි පින්විතනේ ඔබගේ හිතේ හැමදෙස්සම තියෙන්නේ. ඔබ කැත කෙනෙක් දැක්කයි කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. රෝස මල්ල කියලා කියනකොට දැන් මම මේවා කියනවද නැද්ද කියලා හිත හිත ඉඳලා කියනවා අපි වෙනදින කරන්න දෙයක් නැහැ ඉතින්. එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්තොත් හොඳයි කියලා හිතාගෙන. දැන් මම මේවා කියනකොට ඔබට තියෙන මොකද්ද? නෑ මං කොහමරි මේක තේරුම් ගන්නවා. වෙනදින මේ කාරණාව තේරුම් ගන්න මං දවස් දෙකක්. ස්වාමීන් වහන්සේලා බලන්නවත් ආවේ නෑ. මේ මහ විශාල කාරණාවක් තේරුම් ගන්න ඕන නිසා. ත්‍රිපිටක පොත් ටික ඔක්කොම මටේ තියාගෙන දවස් දෙකක්. කියෝ 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 කාරණායෙන් කාරණා මෙනෙහි කරගෙන එහෙනම් මට දැනෙනවා මගේ ගුරුවරයා ඉන්න වෙලාවේ මට ලංකාවට ඒගන්න වැඩි වෙච්ච එකේ තියෙන පාඩුව කරන්න දෙන්නේ. මම ගියේ දවස් දෙකේම ස්වාමින් වහන්සේලත් එක්ක වචනයක් කතා කළේ නැහැ මං. මං කියලා දෙන්නේ මාව හම්බෙන්නවත් එන්න එපා කවුරුත්. එවිදෙන එහෙම එකක් කරලා ඔබට මේක කියලා දෙන්නේ. කියලා දෙන සැනින් ඔබට තේරුණොත් එහෙනම් ඔබ මහ බුදු වාසනාවන්ත මිනිසෙක්. ඇයි මට දවස් දෙකක් ගියා අපි වැඳනේ. ඔබ රීති? ආ. ගුරුහාන්තුනේ දවස් දෙකක් ගියාද මේ ටික තේරුම් ගන්න. හරිම මන්ද ප්‍රඥයි. එහෙනම් මට දවස් දෙකයි ගියේ තථාගතයන් වහන්සේට සාරාසංගයේ කල්පලක්ෂයක් ගියා. කියලා තමයි අවුරුදු 6කුත් ගියා. හයක් නෙමෙයි අතන 35ක්. තථාගතයන් වහන්සේ මන්ද ප්‍රශ්නේ දේවල්. ඒක වෙන්නේ නේ. මතකයි නේ සමානයි එන්නේ. නේ? ඔක ගොඩ නගන්න සර් අයිසෙක් නිව්ටන් කොච්චර මහන්සියෙන් නැද්ද අපි ඉගෙන ගත්ත. අයියෝ මේ මොකද්ද මේ? මේ හරි ලේසි එකක් නෙමේක. මේකත් බැරුවද මේ මිනිහා හිතේ? යම් ඉදෙන්න පුළුවන්. නවත් මේ ඉදෙන්න පුළුවන් තරම් උත්සාහ කරන තේරුම් ගන්න. ඒක තමයි ගුරුවරයාගේ ස්වභාවය. ගුරුවරයා කියන්නේ තමන් වැඩිපුර මහන්සි වෙලා ගෝලයාට ලේසියෙන් කරගන්න ක්‍රමය කියලා දෙන කෙනා. ගුරුවරයා කියන්නේ ඒකට. ගුරුවරයා කියන්නේ සල්ලි හම්බ කරන කෙනාට නෙමෙයි. දෙකම වෙන ගුරුවරයෙක් ඉන්නවා කියන්නේ මහා පුදුම වාසනාවක්. මගේ තියෙන මහා පුදුම කර්ම විපාකයක් මට පරිසම් දුන්නේ. අතපය හතර නැති වුණා නම් ඊට වඩා හොඳයි සිංහද. ගුරුවරයෙක් හිටියනම්. ගුරුවරයා හිටියනම්. විනාඩි 5යි යන්නේ. ස්වාමීන් මට මෙන්න මෙහෙම එකක් හිතෙන කොහොමද ඔබන්සෙට මේ හිතෙන්නේ මේක? තත්තගල මේ කියනවා කිව්ව ගමන් තේරෙනවා. දැන් ඒ ටික නේද අර වචන පෙරලා පෙරලා මේ වචන හොය හොය. ඊවසේ ඩික්ෂනරියට ගිහිල්ලා මේ වචනේ මොකක්ද තව අර්ථ මොනවද තියෙන්නේ කියන හොය හොය. ඔබ දන්නේ නැහැ පුදුම සටනක් දෙන්නේ. මොකද හේතුව සමහරට පරිවර්තනය කරලා තියෙන වචනේ. ඒ වචනේම තමයි තියෙන්නේ. නමුත් ඒක නෙමෙයි එතනට ගැලපෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. දැන් ඒක ඉංග්‍රීසි වචනයකට සිංහල තේරුම් ගොඩක් තියෙන්නේ. ඒකෝ අපි ඒක යෙදෙන තැනට අනුව තේරුම් ගන්නවා මේ වචනේ මොකද්ද මීන් කරන්න කියලා. මේ විදිහට චෙක් කර ගන්න ඕනේ සිංහල. හරි කොහොම හරි කමන්නේ මම ඔයාලට මේ කිව්වේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. ඒක සංගරක වර්ණේ ලැබෙන්නේ කොහොමද කියලා ඔබට පෙන්වන්නේ. දෙවෙනි කාරණාව තමයි ඔබ මොනතරම් වාසනාවන්තද මේ වාසනාවට පයින් ගහ ගන්න එපා කියලා පෙන්වන්නේ. එහෙමනම් සිංහතනි රාග කරගත් එක තමයි හැමතිස්සෙම එකට එන්නේ. රාග කරගත් එක හැමතිස්සෙම එකට එන්නේ. ඒකයි රාග විරාග කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. රෝස මල කියපු ගමන් ඔබ රාග කරගත් එක තමයි එකට එන්නේ. ඒ රෝස මලම ඔබ දහවතාවක් බැලුවත් පළවෙනි වතාවේ ඔබ රෝස මල බලන්න හිත හැදෙන වෙලාවේදී ඒ හිත හැදුනේ ඔය රෝසමල බලන්න නෙමෙයි. රාග කරගත්ත රෝසමල බලන්න. ඔන්න ඕකටයි රාග කරගන්නවා කියන්නේ. සැරිසැරීම අග්‍ර කරගත්තා කියන්නේ. එතකොට හිතක්නේ සැරිසැරීම අග්‍ර කරගන්නේ. සැරිසැරීම අග්‍ර කරගන්නවා කියලා කියන්නේ මොනව හරහද ඔය සැරිසරන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන හරහ. අපි කතා කරන්නේ මනට ඊට එහා තියෙන කිසිම එකක් ග්‍රහණය කරන්න බෑ. එහෙනම් රෝස මලයයි කියලා මන රාග වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඕන්න ඔය රාග වෙච්ච අවස්ථාව තමයි හිත හදන හැම වෙලාවකම බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දැන් රෝස මල බලන්න අපි හිතමුකෝ ඔබ හිත 10ක් ගත්තා කියලා. මේකේ බැලුවා උදා වෙලා වැය වෙලා ගියා. මේකෙත් බැලුවා උදා වෙලා වැය වෙලා ගියා. ආයි දැන් බලාගෙන ඉන්නවනේ රෝසමල දිහා. බලපු ගමන් ඇස් දෙකයින් කරන්නේ නැහැ. එක තප්පරයක් බැලුවා කියලා කියන්නේ හිත කෝටි ගානක් උදා වෙලා වැය වෙලා ගියානේ ඔය ඇස්සේ. අපි හිතමුකෝ හිත 10ක් එහෙම වුණා කියලා. එහෙනම් දැන් මට කියන්න පළවෙනි හිත. පළවෙනි හිතේ හිත පටන් ගන්නකොට බලාපොරොත්තුව තියෙන මොකක් බලන්නද? අර රාග වෙච්ච රෝසමල බලන්න. තියෙන එක බලන්නද? නෑ තියෙන එක විපාකයට ආව එක. ඒකේ රෝස මලක්ද තියෙන්නේ? පිච්ච මලක්ද තියෙන්නේ? කක ගොඩක්ද තියෙන්නේ? මොකුත් දන්නේ නැහැ අපි. නමුත් රෝස මල කියලා කියව ගමන් ඒ අරමුණට අදාළව ඉස්සල්ලාම අල්ලන්නේ රාග වෙච්ච එක. වැටුණාද? ඒකෙන් තමයි පින්විතනි දැන් ඒක බලීම් උදෙසා තමයි සලායතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් මම ඇදට ටිකක් කට් කළා මම. මම දෙනික දවස් කතා කරමු. සලායතන ක්‍රියාත්මක වෙන්නේ ඒකට. ඒ කියන්නේ ඇහැයි රූපයයි දැන් ක්‍රියාත්මක වෙන්නේ අර බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම උදෙසා. දැන් තියෙන රෝසමලේ මේ එක හිතක් තාම යන්නේ. දැන් තියෙන රෝසමලේ මැද්ද ගුණ වෙලා එහෙනම් අර බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි තියෙන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ගැටෙනවා. පටිග වෙනවා. ඒක වැය වුණා කියලා හිතන්නේ. දැන් පටිග වලින් පස්සේ අදිමොක්ක පත්‍ය බව බව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ඔඩි යනවා. වැය වුණා කියලා ගන්නකො ඔක්කොම. අර ඔක්කොම හිතන්නේ නැතුව වැය වුණා හොඳ. දැන් ආයි අලුතෙන් එකක් හදනවනේ. හදන්නේ මොකක් බලන්න? හදන්නේ මොකක් බලන්නද? අර රෝස මල බලන්නද? නෑ. එකෙන් රාග වෙච්ච එක බලන්න. එහෙනම් ආයි ඒ හිතෙත් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඒකත් බය වුණා කියලා හිතන්නක. ආයි හිත හදනවා. මොකටද? මැද්ද කුණු වෙච්ච රෝස මල බලන්න නේද? ඈ? නැහැ. මොකක් බලන්නද? අර රාග වෙච්ච එක බලන්න. තුන්වෙනි හිතත් ගැටුණා. ඒකත් වැය වුණා. දැන් හතරවෙනි එක හැදුවා. මොකටද? මොකටද? රාග වෙච්ච රෝසවල බල. ඒක නිසා අපි හිතන ඔය රෝසමල දිහා අපි දවසක් බලන් හිටියත් දවසම ගැටෙනවද නැද්ද? ගැටෙනවා. එක මොහොතක්වත් එන්නේ නැහැ ඔකට ඇරෙන්න. එහෙනම් දැන් මට කියන්න වෙනනේ රාග විරාග කරන්න ඕනේ. ඔය බලන රෝසමලේද? නැත්තම් අර හිතේ තියෙන රෝසමලේද? ඒකයි මම කියන්නේ රාග මේක විරාග ධම්මයි කියලා කියන්නේ. විරාග ධම්මයි. විරාග කළ යුතු දෙයක්. විදේශයි කියලා කියන්නේ නැහැ නේද? තියෙනවද? දැන් රාග, ද්වේෂ, මෝහ තියෙනවද? විරාග, විද්වේෂ, විමෝහ කියලා ඒවා තියෙනවද? නැහැ. රාග විරාග කරන්න කියලා කියන තේන්නේ. දැන් රාග විරාග කරන්නේ කොතන එකේ? පටන් ගන්නකොට එන්නේ එකේ. ඕක තමයි පිටුතුනි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගත්ත එක. දැන් මම තේරෙන්නේ මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. තේරෙන්නේ නැතුනාට කමක් නැහැ. මොකක් හරි හිතන්නේ වානේ මට ඒක නම් තේරෙන්නේ නැහැ. ඒකෙන් මන් දිහිතුකයි. මේ මොඩ කතා හිතන්න එපා. මේක ඔබට එකපාර තේරුනොත් තමයි පුදුමේ. මතක තියාගන්න ඔබ කාම භෝගී ගිහි ජීවිත ගත කරන අය. ඔබට ධානයක් වැඩුණා. ඒක ප්‍රණීත මට්ටමට වැඩෙන්නේ නැහැ. හීන මට්ටමින් වැඩෙන්නේ. කාම භෝගී ගිහි ජීවිත ගත කරන අයට එද මේ ධහම තේරෙනවා කියන එක හරි පුදුමයි. ඒකද ප්‍රශ්නයක් නෑ. සිය වතාවක් කියලා හරි මේක තේරුම් ගමු. ඒකයි කරන් තියෙන්නේ. දැන් අර හොඳට මනසින් මේක විශ්ලේෂණය කරන්න පුළුවන් අය, ඇනලයිස් කරන්න පුළුවන් අය දැන් මේක ඇනලයිස් කරන්න පටන් ගන්න. එතන මම ඔබට කාලයක් දෙනවා ඊට පස්සේ. දැන් බුද්ධ පූජා කටයුතු ඒ කාලය ඇතුළතදී ඔබ කොහොමද මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බලන්න. ඒ කියන්නේ ඔබට මේක තේරුම් ගන්න පුළුවන් තත්ත්වෙට ගියෙන්නේ. මම ඇවිල්ලත් ඔබට නැවත මේක පැහැදිලි කරන්න. ඔක්කොම නෙමෙයි මැද්ද කැලේ ගොඩාක් අයින් කරලා තියෙන්නේ. මේ මැද්ද කැලේ ටික අපි දවසින් දවස පොඩ පොඩ එකතු කරගමු. දැන් අලුතෙන් මිනිස්සු එන්නේ නැහැ බනහන්න. ඇයි? තේරෙන්නේ නැහැ කියලා. මම මොකක්ද දැන් කරන්න ඕනේ? අලුතෙන් එන මිනිසුන්ට බණ කිය කින්නද? එතන මෙච්චර කල් ආපු අය. එයා විභාගෙ ෆේල් වෙනවානේ. හැමදාම පළවෙනි පාඩම කර කර හිටියොත් එහෙම. මෙහෙම කරන්න බෑ. ඒක නිසා මම දිගටම ඔබ අරයි යන්නම් ඉස්සරහට. අලුතෙන් එන අයට අපි වෙන වැඩසටහන දාන්න හදන්නේ. මුලින් ඉඳලා මේ දේ කරලා කියලා දෙන්න. එතකොට එහෙනම් දැන් බලන්න. අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තා. එහෙනම් දැන් මට කියන්න පිළිදෙල රෝසමල සම්බන්ධ. අවිද්‍යාවෙන් ගත්තේ මොකද්ද? අර මැද කුණු වෙච්ච රෝස මල ගැනද ගත්තේ? නෑ. කවදා හරි දැකපු රෝස මලක් තියෙනවා. අන්න ඒක ආස ඒක අරහපු පහ. රෝස මල ගන්න බෑනේ. ඒක අරහපු පහ. ආස්වාදයි සැපයි සාරය කියලා ගත්තා. ඒ ගත්ත එක තමයි ඉතින් ඔතනින් දැන් අවිද්‍යාව විදිහට එන්නේ ඔය හිත හදන වෙලාවේ. එහෙනම් අවිද්‍යාවෙන් ගත්ත නිගමනේ තමයි ආස්වාදයි සැපයි සාරය කියන එක. නැවත ඇත්ත නිගමනේ මොකද්ද? සැලනසලේ දුක් දෙනසලේ අසාරයි. කවදාක්වත් මේ දුක යට කරන්න බෑ. කවදාක්වත් මේ දුකත් එක්ක ෆයිට් කරන්න බෑ. නැවත අවිද්‍යාව ඒක දන්නේ නැහැ. ඇත්තම කතාව තමයි මේ. මෙන්න මේක පුළුවන් නම් තේරුම් ගන්න මම මේ කියන කොටස. මම මේක ඊයේ අවදසන හාමුදුරුව ජීව හාමුදුරුවත් එක්ක කතා කළා. ඔක්කොම කතා කරලා ඉවරලා වුණා කියලා මම අහන. දැන් ඔබ වහන්සේ ඔක දායකින්ට කියන්න දෙන්නේ කියලා කිව්වා. උනාසලේම කීප එක හරිද වැරදිද? ගෙදර ගියාට පස්සේ තේරෙයි. ගෙදර ගිහලා දෙන්න දෙමහල්ලෝ කතා කරන්නේ. මෙලෝදිය තේරුන්නේ අදලන්නේ. හරි ස්ටෑන්ඩඩ් නේ. මම කතා කරන්නේ. නන්ද මම ඔබට කියන්නම් මේකද? කියලා මේක තේරුම් ගමු කොහොමද තේරුම් ගන්න එපැ? එතන අවිද්‍යාවෙන් ගත්ත නිගමනේ තමයි පැවැත්ම සාරයි. දුකයි ප්‍රශ්නේ. පටිච්ච සමුප්පාදය කියන්නේ පැවැත්ම සාරයි කියලා ගත්ත සත්වයා දුක සැපබ් බවට පත් කිරීම උදෙසා කරන ක්‍රියාදාමය. අට්ටියේ දිහරායති ජිගුච්චති. හරි මම ආයෙත් කියන්නම් ඒක. ඇයි කියලා හොයලා බලන්න ඉන්නකම. දැන් කාත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ ඔබට. කොහොමද මන්ද තියන්නේ? මෙහෙට ආවට පස්සේ කාත් එක්කම කතා කරන්න වෙලාවක් නැහැ. මම අපේ හාමුදුරන් වහන්සේ ළඟ ඉල්ලලා තියෙන්නේ. මට ඔබ හාමුදුරේ කටහඬ වල ඇහෙන්න දෙන්න එපා. ඒ කතාවක් විතර ඇහෙනවා නම් දහම ඇහෙන්න දෙන්න. නැත්නම් මානසිකාර කරන්න. කතා කර කර ඉන්න එපා. කිසි දෙයක්. අවශ්‍යතාවයක් තිබ්බොත් විතරක් කතා කරනවා ගිහින්. නැත්නම් පුළුවන් තරම් තනියෙන් ඉඳගෙන මානසිකාර කර. හොඳට හිතන්න මේ ගැන. හිත හිතා හිත හිතා අවශ්‍ය දේ නසන්න. එතන දෙන්නේ කරන්න පුළුවන් පිටින්. ඒකයි මම කියන්නේ අනගාരിക වෙන අයට මම බය නැතුව කියන්නේ. ඔබට මේක කරන්න පුළුවන් හැබැයි කියන විදිහට කරන්න. ඔබට ඕන විදිහට කරන්න නම් මෙහෙ එන්න එපා. මෙච්චර කරොත් ඔබට ඕන විදිහට නෙකලිය ගෙදරට එලා. මෙහෙ එන්න කියන විදිහට කරන්න. කිසි දෙයක් බාධා කරගන්න එපා. ඔබ කියන විදිහ කරනවා නම් මං කැට තියෙන ඔබගේ නිවැරදිද? ඒකයි මං තරුණ පිරිසොන්ට බය නැතුව කියන්නේ. ඔබ මේකට ඇවිදලා අසාර්ථක වෙනවා කියලා එකක් නැහැ පිටතට. අය ඔබ දැන් කලින් නැත්තම් මද තියාගෙන. දැන් ඔබගේ ස්ටොප් වොච් එක යනවද? ඈ මේ වෙලාවේ යනවා. ගෙදර ගිය ගම ස්ටොප් වෙනවා. ආයි සෙනසුරාදාට අයෝන්නේ නැහැ. වෙනදා දවසට ආයි ස්ටොප් වෙනවා. ඔහොම ඔහොම ගැල්ල බැලුවා. ඔබට යනවා නම් අවුරුදු 600ක් නිවන් දකින්න. ආ. අවුරුද්දක්වත් කරගෙන නැහැ නේ. ඒ ටෝටල් ටයිම් එක බැලුවාම අවුරුද්දක්ම ගිහිල්ලා නැහැ. තමන්නේ. ඊළඟ කල්ප කෝටි සත සාස්ත්‍රයේ පහළ වෙන බුදුහාඳුරුගා තව අවුරුද්දක් කොහමද ගොඩ දාගමු. ඊට පස්සේ තව කල්ප කොටි සත්‍යාස්ත්‍රයෙන් පහළ වෙන බුදුහාඳුරගා තව අවුරුද්දක් ගොඩ දාගා. එහෙම නැත්නම් මේක කරන්න පටන් ගන්න. ඔනේ මම අවසාන වශයෙන් ඒක කියලා නතර කරන්න. පටිච්ච සමුප්පාද චක්‍රයෙන් පෙන්වන්නේ. පටිච්ච සමුප්පාද චක්‍රය කියලා කියන්නේ. පැවැත්ම සාරයි කියලා ගත්ත සත්වයා. මොකද පැවැත්ම සාරයි කියලා ගත්ත ගමන් සත්වයානේ. පැවැත්ම සාරයි කියලා ගත්ත සත්වයා. දැනෙන දුක සැපබ්බවට හරවන්න දරන උත්සාහයේ යාන්ත්‍රණය. බුද්ධිමත් අය පොත් තියාගෙන කොළ තියාගෙන ඒවා ලියා ගන්නවා. අනිත් අය කොළ නැති නිසා, බුද්ධිමත් නැති නිසා නෙමෙයි, කොළ නැති නිසා ලියන්න බෑ, හිතුවිත ගන්න එපා. නවත් වැඩේ තියෙන්නේ බුද්ධ පූජා තියල ඉවරනකොට. මම මොකද්ද අර ගුරු හාමුදුරුවෝ කියලා ගියේ? ඔන්නෝ ගහනවා. මේ තමයි ආයිත් කියන්න. පරිසම්පාද චක්‍රයෙන් පෙන්වන්නේ. පැවැත්ම සාරයි කියලා ගත්ත සත්‍යයා. තමන්ට දැනෙන දුක සැපක් බවට පරිවර්තනය කිරීම උදෙසා දරණ උත්සාහයේ යාන්ත්‍රණය. හේවත් අත්තියති හරායති චිගුච්ච. ඔබ තේරුම් ගන්නකම් ලෝක සත්‍ය ඔබ ගන්නවා. පටිච්චසමුප්පාද චක්‍රය අනාර්ය පැත්ත ඕක. ආර්ය පැත්ත තමයි පැවැත්ම අසාරයි කියලා තේරුම් ගත්ත. ඒත් සත්වෙම තමයි. තම සත්තත්වයේ තියෙනවනේ සෝතාපන්න වුණාද? පැවැත්ම අසාරයි කියලා ගත්ත. කොහොම කළත් දුකින්මයි කෙලවර වෙන්නේ කියලා ගත්ත. සත්වයා. ආන්ගේ දුක නිරෝධ කිරීම උදෙසා කරන වැඩපිළිවෙලේ යාන්ත්‍රණය. ආර්ය පටිච්චසමුප්පාදය තමයි අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා නාම රූප විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායත නිරෝධෝ ඊළඟට පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. ඔය තියෙන ආර්ය පටිච්ච සමුප්පාද හිතන්න. තනි තනිෙන් ඉඳගෙන හිතන්න. අද මේක ඇතුළ නිකන් මීයට බිම්බ වගේ තියෙනවා. ඇයි? ඔබට ලොකු ටාස්ක් එකක් දීලා තියෙන්නේ. මම කියන්නේ මම ඔබට දුන්නේ ටාස්ක් එකක්. මෙසා ටාස්ක් එකක් නෙමෙයි. කරන්න වැඩක් දුන්නේ දල දෙකක් නෙමෙයි. හොඳයි. එහෙනම් අපි කෙටි පුණ්‍ය අනුමෝදනා කරලා දේශනාව බලමු. හොඳයි මිහිඳුනි මම උදේ ඉඳලා මේ මොහොත දක්වා ධර්ම දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් සිවණක් පිළිතර ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් විවිධාකාරයේ පුණ්‍ය කටයුතු කුසල කටයුතු කිරීමෙන් ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සීලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්දවෙදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සීලු දෙනාටම තෙරුවන් සරණයි.